හොඳයි අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේලා නිසා බිහිවන්නා වූ මේ ධර්ම රත්නයටත් මේ ධර්ම රත්නය නිසා බිහිවන්නා වූ යුතුය සංඝ මහා සංඝ රත්නයටත් අපි නමස්කාර කරමු. එතකොට අපි අද මුලින්ම බලන්නේ අපි ඊයේ සාකච්ඡාවේදී අපි බැලුවා කොහොමද දුක්ඛ සත්‍ය කියන එක ඇති වෙන්නේ කියන එක, දුක්ඛය කියන එක ඇති වෙන ක්‍රමය. එතකොට දැන් මේ දුක්ඛය ඇති වෙනවා කියන දේ අපිට පෙන්වන්න පුළුවන් මේ ආහාර හතරෙන් හේතු කොටගෙන මේ දුක්ඛය ඇති වෙන විදිය. පළවෙනියම අපිට තියෙන්නේ මේ කබලිකාර ආහාරය කියන එක. කබලිකාර ආහාරය කියන්නේ අපි මේ සත්ව මේ ශරීර ඔක්කොම කබලිකාර ආහාර. අපි දැන් ගත්තොත් කුකුලෙක් ගත්තොත් ඉතින් ඒ කුකුලා කබලිකාර ආහාරය. බල්ලව කන මිනිස්සු ඉන්නවනේ කබලිකාර ආහාරය. එතකොට මේ සත්‍යයන් ඔක්කොම කබලිකාර ආහාර. මේ අපේ ශරීරයත් කබලිකාර ආහාරයක්. අපි කිඹුලකට දුන්නොත් කිඹුලා මේක හොඳට අපලා කනවා. එතකොට දැන් මේක කබලිකාර ආහාරය කියන එක මේව කරන්නේ. මේ භාවනාව කරනකොට මේකේ හුඟක් අපි දිගට යන්න අවශ්‍ය නැහැ. මේ දැන් මේ ගෙවල් දොරවල් තියෙන එක ওই පැත්තට වැටෙනවා. මොකද කරපොත්තත් මේක කනවනේ. අපි මේ පැත්තට එච්චර දුරට යන්න ඕනේ නැහැ. මේ ශාරීරියේ කූඩු වෙන්න නවත්ත ගත්තොත් ඇති. මොකද අවශ්‍ය වෙන්නේ නැහැ අර තරම් දුරට හිතන්න. එතකොට මේ ශරීර මේක තමයි අපේ ලොකුම ප්‍රශ්නේ. මේකට තමයි අපි ඇදිලා යන්නේ. එතකොට මේ ආහාරය මේකයි කියලා ගන්නවා. එතකොට අපි කන ආහාරයත් මේ සත්‍යයන් පුද්ගලයනොත් ඔක්කොම කබලිකාර ආහාර. එතකොට මේ කබලිකාර ආහාරය නිසා අපිට අසුබේ සුබයි කියලා විපල්ලාසයක් ඇති වෙනවා. අසුබ වෙච්ච දේවල් සුබයි කියලා. බලන්න මේක දෙතිස් කුණුපයක්. මහා කුණු ගොඩක් මෙතන තියෙනවා. මේක හැදිලා තියෙන්නේ ඒක. හැබැයි මේක අපි සුබයි කියලා ගන්න. මේක සුබයි කියලා අපිට සංඥාවක් ඇති වෙනවා. චිත්තයක් ඇති වෙනවා, දෘෂ්ටියක් ඇති වෙනවා. සංඥා, චිත්ත, දෘෂ්ටි කියලා තුනක් මේකට ඇති වෙනවා. එතකොට මෙතන විපල්ලාස තුනක් තියෙනවා. මේ විපල්ලාස නිසා අපිට ඇති වෙනවා මේ කාම උපාදානය කියන එක. කාම උපාදානය. කාම උපාදානයේදී අපි මේ කාමයෙන් දැඩිව ගන්නවා. කාම උපාදානී කියලා කියන්නේ අපි කාමයන් දැඩිව ගැනීම. සංඥා, චිත්ත, දෘෂ්ටි තුනක් තියෙනවා.
එතකොට සංඥා, චිත්ත, දෘෂ්ටි එන්නේ අසුභේ සුබ.
අසුභේ සුබයි කියලා අපිට තුනක් ඇති වෙනවා දැන්. දැන් පළවෙනියෙන්ම කියනවා නම් මේ මඩවඩන වස්තුවේ නිමිත්ත දැඩිව ගැනීම තමයි කැමති නම් ලියාගන්න. මනවඩන වස්තුවේ නිමිත්ත දැඩිව ගැනීම සංඥා විපල්ලාසයයි.
මනවඩන චිත්තෙහි.
මඩවඩන වස්තුවේහි. ඒ කියන්නේ පුද්ගලයෝ, සත්‍ය පුද්ගලයෝ. නිමිත්ත සලකුණු තියෙනවනේ. ඒක දැඩිව ගන්නවා. ඒක සංඥා විපල්ලාසය. විපරීත සිත් ඇතිව එහියම් විඤ්ඤාප්තියක්, ඒ කියන්නේ දැනගැනීමක් වෙනවද? ඒක තමයි චිත්ත විපල්ලාසය කියලා කියන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ඉන්ටිමේෂන් කියලා. ඒ විඤ්ඤාප්තිය කියන්නේ ඉන්ටිමේෂන් කියනවා. ඒ දැනගැනීම කියන එක. විපරීත සිතක් තියෙන. දැන් මගේ සංඥාව වැරදි සුබයි කියලා. ඒ සිත ඇතුළු මම යමක් දැනගන්නවා. අන්න ඒ දැනගැනීම තමයි චිත්ත විපල්ලාසය කියන්නේ. දැන් ඊළඟට තුන්වෙනි විපල්ලාසය තමයි විපරීත සිත ඇතිව එම රූපයේ යම් ඉවසීමක්, රුචියක්, උපේක්ෂණයක්, නිශ්චය කිරීමක් තියෙනවද? මේක තමයි දෘෂ්ටි විපල්ලාසය කියන්නේ. විපරීත සිත් ඇතිව එම රූපයේ ඉවසීම, රුචිය, උපේක්ෂණය.
උපේක්ෂණය
දැන් අපි නිකන් අර උපේක්ඛාවෙන් බලන කතියකුත් තියෙන්නේ. ඒකත් මේකට අයිති වෙනවා දෘෂ්ටි බල්ලාසයට. දැන් අපි පුටුවක වාඩිලා ඉන්නවා. මේක මට සැපත් නැහැ, දුකත් නැහැ. මම උපේක්ඛාවත් තියෙන හැබැයි මම ඒකට කැමතියි. උපේක්ෂණයක් තියෙනවා. එතකොට නිශ්චය කිරීමක් තියෙනවද? ඒක තමයි දෘෂ්ටි විපල්ලාසය කියන්නේ. ඔන්න ඔය තුනම අපිට ඇති වෙනවද? එතකොට දැන් මේ කබලිකාර ආහාරය නිසා අපිට මේ විපල්ලාස තුනක් ඇති වෙනවා. ඒ විපල්ලාසයන් නිසා මම කාමයන් දැඩිව ගන්නවා. ඒක තමයි අපි කාම උපාදානිය කියලා හඳුන්වලා තියෙන්නේ. කාමයන් දැඩිව ගැනීම. මේක නිසා මේ කාම යෝගය ඇති වෙනවා. මොකද්ද කාම යෝගය කියන්නේ? යෝගය කියලා කියන්නේ සත්‍යයන් සසරේ බැඳ තඹර ධර්මය. අපිව බැඳලා තියෙනවා මේකේ. මේ කබලිකාර ආහාරය කන්න ඕනි නිසා අපි රස්සාවට යනවා නේද? එතන ගිහිල්ලා අපි ඒකේ අර බිල්ඩින් එකක් ඇතුලේ හරි මොකේ හරි යෙදිලා ඉන්නවා නේද? මොකටද මේ කරන්නේ? කවුරු හරි කන්න දෙනවා නම් යනවා. කන්න දෙනවා නම් ඉන්න දෙනවා නම් යන්නේ නැහැ නේද? දැන් හාමුදුරුවෝ යන්නේ නැහැ රස්සාවට. ආන් බලන්න මේ කබලිකාර ආහාර හේතු කොට අපිව ඒක යෙදෙනවා. සස්තරේ බැඳලා තබනවා අපිව ගලව ගන්න බෑ මේකෙන් ඒ විදිහට. ඒක තමයි කාම යෝගී කියලා කියන්නේ. මේක නිසා මේ වස්තුකාම ක්ලේශකාම අවිද්‍යා කාය ග්‍රන්ථයේ ඇති වෙනවා. එතන තියෙනවා වස්තුකාමයේ ක්ලේශකාමයේ කියන දෙකම. එතකොට මං ඇති වෙච්චා වූ මේ අභ්‍යන්තරේ මට තියෙනවන්නේ මේ කාමරසගත සිතුවිලි. ඒවා තමයි මගේ ක්ලේශකාමයේ තියෙන්නේ. ඒතකොට වස්තුකාමයේ කියන්නේ මේ ඌරෝ කුකුලෝ ගේවල් දොරවල් ඔය විදිහට ඒ පැත්ත. මේක මම ගැට ගැහිලා දැන්. අවිද්‍යා කාය ග්‍රන්ථය කියන්නේ ග්‍රන්ථයේදී අපි ගැට ගැහෙනවා. ගැට ගහලා තියෙන එක. ගලව ගන්න බෑ. මේක ගලව ගන්න බැරි නිසා මට කාම ආශ්‍රය කියන එක ඇති වෙනවා. ගලව ගන්න බැරි නිසා තමයි මේකේ ආශ්‍රය කියන එක ඇති වෙන්නේ. එතකොට ඒ කියන්නේ මම මේ ආශ්‍රය කියන එකට ගත්තාම මේ අනුසය අනුවයි මේක සිද්ධ වෙන්නේ. මම මේ බාරේ කලින් ගිහිල්ලා තියෙනවා. ඔන්න ඔතන තමයි ওই පාරේ කතාව තියෙන්නේ. මම මේ පාරේ කලින් ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා මගේ මේ ගැටේ ගලව ගන්න බෑ. මම මේ පාර දිගේ යනවා. මේ කාම ආශ්‍රවය විපුල බවටපත් වෙනවා. විශාල වෙනවා. ඇයි මම මේක ගලවන්නේ නැහැ? මේක එන්නෙන්න වැඩි වෙන්න පටන් ගන්නවා. මේක වැඩි වුණාම මොකද වෙන්නේ? කාම ඕගය කියන එක ඇති වෙනවා. ඕගය කියලා කියන්නේ මේ ෆ්ලඩ්ස් කියලා කියන්නේ වතුර දැන් ගලාගෙන ඇවිල්ලා මේක වෙලා තියෙන්නේ. එතකොට මේක දැන් ඕගය ආසයට පැමිණෙනවා. ආසයට පැමිණෙනවා කියන්නේ මට දරා ගන්න බෑ. unbearable කියන එකයි. දරා ගන්න බැරි වුණාම තමයි මම රාග සල්ලේට කියන එක ඇති වෙන්නේ. මට කන්ට්‍රෝල් එකක් නැහැ. මේ කාමයන් දැන් මේ මිනිස්සෙක්ගේ හරි බලන්න ලස්සන කෙනෙකුගේ රූපයක් උඩ හරි තමන්ගේ මේක ඇති වෙලා මේ සිතේ දැන් මේක ගලව ගන්න බෑ. මේක ඒ තරම් දුරින් මේක යනවා. එතකොට මේක තමයි මේ රාග සල්ලේ. ඔබ හිතලා බලන්න හොඳට. ඔගොල්ලෝ මැරිලා ඉන්න අවස්ථාවක ඔගොල්ලෝ දකිනවා දෙන්නේ කාමී හැසිරෙනවා. පුරුෂයෙකුයි ගෑණියෙකුයි. බලන්න හිත කොයි වගේ තියෙවිද කියලා. ඔන්න ওই විදිහට තමයි මේ රාග සල්ලේ කියන එක ඇවිල්ලා මේක දැන් අල්ලගෙන ඉන්නවා මේ කාර්යය. මේක අල්ලගෙන ඉඳලා දැන් මටත් ඕනි. ඔන්න ඔය විදිහට තමයි උපාද සංකත ලක්ෂණිය ඇතිලා කාම විතක්කණිය කරනවා උපාද සංකත ලක්ෂණිය ඇති වෙනවා. ඔක නොවෙනවා කියලා හිතන්න එපා. මොහොම වෙලා තමයි අපි මේ වෙලා තියෙන්නේ. අපි භාවනා කරනවා මේව එපා කියලා මෙහෙම කරනවා. නමුත් අර தත්ත්වය දැක්කහම Tamanට පේනෙවි මොකද ඒකේ தත්ත්වය කියන එක. එතකොට මේ රාග සල්ලේ ඇති වුණායින් පස්සේ මේක හරිය දරුණුයි බැලුවාම මේක නිසා මේ මගේ විඤ්ඤාණය මේක සඳහා හේතු වෙන අර රූපය අල්ලගෙන ඉන්නේ. කබලිකාර ආහාරෙනි හේතුවනේ. එතකොට ඔන්න විඤ්ඤාණ ස්ථಿತಿ ඥානය කියන එක ඇති වෙන ඔය රූපපග්ග විඤ්ඤාති කියලා ගහලා තියෙන්නේ. ඒ තමයි මේ රූපය අල්ලගෙන විඤ්ඤාණී පවතින. විඤ්ඤාණ ස්ථಿತಿ ඥානයෙන් තමයි දැනගන්නේ මගේ මේ රූපය අල්ලගෙන මේ වෙලාවේ මගේ විඤ්ඤාණී පවතිනවා කියලා. එතකොට අර රූපය අල්ලගෙන විඤ්ඤාණී පවතින. ඒ විඥානේ මේ විදිහට පැවතුවාම මම දැන් ඡන්දයෙන් අගතියට යනවා. මොකද්ද ඡන්දයෙන් අගතියට යන්නේ? අර ඉස්සෙල්ලා කිව්ව අවස්ථාවම ගන්න. අර දෙන්න අර විදිහට ඉන්නවා. මම ශරීරයක් නැතුව ඉන්නවා. මම මොකද්ද කරන්නේ? කාම විතක්කණී කරනවා. කාම විතක්කණී කරලා ඉවර වෙලා මම අරක අල්ලගෙන ඉන්නවා. ඡන්දය ඇතුව මම මව කුසේ අර සුක්‍රාණු අල්ලගෙන ඉන්නේ. සුක්‍රාණු අල්ලගෙන මම ඉන්න කැමති වෙනවා.
එල්ලිනා ඉන්න
වැඩි. තථාගතයන් වහන්සේ දේශනා කර සමන්නාපල සූත්‍රය. මේ දීඝනිකායේ දෙවෙනි සූත්‍රය. එතෙන්දි පෙන්නනවා මේ මව කුසේ මෙහෙම මේ සුක්‍රාණු අල්ලගෙන මේක මම ඉන්නවයි. මෙහෙම මේ මේක ඊට පස්සේ මේ ආහාරය මෙහෙම පෝෂණය වෙලා මේක මගේ මනස මේක අල්ලගෙන ඉන්නවයි කියන එකයි හාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ භික්ෂුව මේ විදිහට හිතනවයි කියලා. මේවා එළියට ආවේ නැහැ වැඩි. මේවා එළියට ආවේ නැහැ. රහතන් වහන්සේලා අපිට මේවා පෙන්නනකම් මේ එළිය කවුරුවත් කියන්නේ නැහැ මේවා ගැන. මේ විදිහට මෙහෙම
දෙයක් දැනට වුණත් හාමුදුරු කෙනෙක්ගෙන් අහන්න හම්බ වෙන්නේ
ඒක ඉතින් දන්නේ නැතිකම එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක යට ගියා. අල්ලගෙන ඉන්නේ මොකද්ද කියන්නේ ඒක මේ මම ඇත්තම කියනවනම් මේ මාස ගණනක් ඇතුළත තමයි මටත් ඒක රාතන් වහන්සේලාගේ ඇසුර නිසා තේරෙන්න පටන් ගත්තේ මේ විදිහට. එතකොට දැන් අපේ මනස මේ විදිහට මේ මම ඡන්දේ ගඟතිර යනවා කියන්නේ මොකයි? මං කැමැත්තින්ම තමයි අර මම උපසට අර විදිහට යන්නේ. බලන්න වෙච්ච දේ මේ විදිහට තමයි අපි ඔතෙන්ට ගියේ. දැන් මේකේ අපි වැඩියෙන්ම බලන්න ඕනි තමයි ඊළඟට මේක හේතු කොටගෙන මට ඇති වෙන්නේ මොකද්ද? ජාතිය. මේ මෙතන මේ පල්ලෙහා තියෙන 12 තියෙනව නේද? ওই 12 ওই විදිහට උතන බෙදලා ওই කතාව සම්පූර්ණයෙන් පෙන්නුවේ සහම්පති මහා බ්‍රහ්ම මහරහතන් වහන්සේ. මේක සූත්‍ර දේශනාවක ඒක නෑ. මේක ගැන කියලා තියෙන්නේ මේට ඉස්සෙල්ලා හිටපු 47 වෙනි බුදුරජාණන් වහන්සේ. අහලවත් නෑ අපි නම කවුද කියලාවත්. 47 වෙනි බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ සහම්පති මහා බ්‍රහ්ම තමයි මට කියලා දුන්නේ. ඉතින් මම ඕක ඇහුවාම පස්සේ මේ වෙන බුදු කෙනෙක් මෙහෙම කියලා මේ කියන්නේ මේ බුදු කෙනෙක් දේශනා කළා නැද්ද කියලා. බුදු කෙනෙක් දේශනා නොකරපු ධර්මයක් මේ ලෝකේ හොයාගන්න බෑ කිව්වා. මේ ධර්මය මෙතනින් ඉස්සරහට 47 වෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කළයි කිව්වා. මේක. එතකොට ඒ රහතන් වහන්සේලාට පුළුවන් ඉච්චර කාලෙන් ඈත යන්න ඒ විදිහට. එතකොට දැන් මේක හරිය වැදගත්. දැන් මේ ඡන්දේ හේතු කොටගෙන ඔය ජාතිය ඇති වෙනවා. ඔය ජාතිය ඇති වුණාට පස්සේ අපි ඊයේ කතා කළා සාකච්ඡාවේදී මොකද්ද වෙන්නේ කියලා. දැන් එන්නේ ජරාව, ව්‍යාධිය, මරණය. එහෙම වෙලා මට මොකද ඇති වෙන්නේ? දුක්ඛය. ශරීරයක් නැති වෙලා මට දැන් දුක්ඛය තියෙනවා නේද? මරණයේදී. දැන් එතකොට ඔය දුක්ඛය කියන එක අයිති වෙන්නේ ඔය කබලිකාර ආහාරේ කෙරවලට තමයි ඒක අයිති වෙන්නේ. එතකොට තුනක්. එතකොට ජාතිය, දුක්ඛය කියන එක උතන දෙකක් තියෙනවා. එතකොට දැන් මේ දුක්ඛය ඇති වුනහම මට මොකද වෙන්නේ? දෝමනස්සය තමයි ඇති වෙන්නේ. දුක්ඛය තියෙනවා නම් මට ඇති වෙන්නේ දෝමනස්සය. එතකොට මෙතන තව පෙන්වන්න පුළුවන් මේ දුක්ඛය තමයි අපිට ওই ස්පර්ශ ආහාරයේදී ස්පර්ශ වෙන්නේ. මම මැරිලා පවතින දුක්ඛය තියෙනවා නේද? අන්න ඒ වාගේ දෙයක් තමයි අපිට සත්‍ය වශයෙන්ම නිත්‍ය වශයෙන්ම අපිට ස්පර්ශ වෙන්න තියෙන්නේ. ඉස්සරහට හම්බෙන පුද්ගලයාගේ තියෙන්නේ මොන ගතියද? ජරාවට යන ගතිය, ව්‍යාධියට යන ගතිය, මරණයට යන ගතිය. මේකනේ අපි දකින්නේ. කබලිකාර ආහාරය අසුබේ සුබයි කියලා හිතන පුද්ගලයාට මේක පේන්නේ නැහැ. ඇත්ත ස්වභාවය මොකද්ද? ඒ පුද්ගලයා ජරාවට යනවා, ව්‍යාධියට යනවා, මරණයට යනවා. කුඩා දරුවා අර බබා ඉන්නව නේද? ඒ බබා මොහොතේ වෙනකොටත් එයා ජරාවට ගිහිල්ලා තව ඉස්සරහට තව ඉන්නේ ඉන්න දවසින් දවස මේ ළමයා අපි කියන ලොකු වෙනවා, මහත් වෙනවා, ලස්සන වෙනවා, අරකයි මේකයි. එන්න එන්න කැත වෙනවා, නරක වෙනවා, මේවා වෙනවා. ඕකයි වෙන්නේ. ජරාවටමයි යන්නේ. ඈ? එතකොට අපිට ස්පර්ශ වෙන්නේ මොකද්ද? කුඩා ළමයාගේ ওই තත්ත්වේ නම් ලොකු අය ගැන කවර කතාදනේ? කෙස් පැහිලා, රැවුල සුදු වෙලා, අපේ ඇඟ රැලි වැටිලා, දත් වැටිලා ওই තත්ත්වේනේ තියෙන්නේ. පේන්නේම ජරාව. ජරාවට තමයි අපිට මේක තියෙන්නේ. එතකොට මේකෙන් ඇති වුණා වූ දුක්ඛය තමයි අපිට ස්පර්ශ වෙන්නේ. දැන් හොඳට කල්පනා කරන්න මේක එකපාරට තේරෙන්නේ නැහැ. මේ දුක්ඛය තමයි මට ස්පර්ශ වෙන්නේ කියලා හිතන්න ඕන රහතන් වහන්සේ මාව පුරුදු කළා වගේ විදියට. මේ දුක්ඛය තමයි මට ස්පර්ශ වෙන්නේ. මේක තේරුම් ගන්න ඕනි. වෙන මොකක්වත්
නෑ. ජරාවට යන දුක තමයි
ස්පර්ශ කරන්නේ. ඔව්, ජරාවට යෑම නිසා ඇති වෙන දේ තියෙනවනේ. මේක තමයි ඒකේ ප්‍රතිඵලය තමයි අපිට ස්පර්ශ වෙන්නේ. ඕනම එකක් කළාම ප්‍රතිඵලයනේ අපිට ස්පර්ශ වෙන්නේ. ඒක හැදෙන එක නෙමෙයි, හැදිලා ඒ කියන්නේ දැන් පවතින දේ මේ වෙනස් වීම හේතු කොටගෙන විපරිණාම දුක්ඛතාවය එන තියෙන්නේ. ওই දුක්ඛතාවය කියන්නේ මේ විපරිණාම දුක්ඛතාවය. තිබිච්ච දේ නැති වෙලා ගිහිල්ලානේ. ඒ විපරිණාම දුක්ඛතාවය තමයි අපිට ස්පර්ශ වෙන්නේ. මේක ස්පර්ශ වෙලා තමයි මේ ස්පර්ශ ආහාරය අපි කතා කරනවා. නිවැරදිව කතා කළ යුත්තේ ඒ ස්පර්ශ ආහාරය. දැන් මේ ස්පර්ශ ආහාරය අපි සාමාන්‍යයෙන් නම් කියන්නේ මේ හොඳ දෙයක් ස්පර්ශ වුණා කියලා නේ. හැබැයි මෙහිම දෙයක් තමයි අපිට ස්පර්ශ වෙන්නේ. දැන් අපි ස්පර්ශ ආහාරය බැලුවොත් මේ ස්පර්ශ ආහාරය අපිට දැන් ඇති වෙන දුක්ඛේ සුඛාන්ත විපල්ලාසය. බලන්න අර දුක්ඛය තමයි මේ මේ වුනේ. හැබැයි සුඛයි කියලා තමයි මම හදාගන්නේ. මොකද වෙලා තියෙන්නේ? මේ ආහාරයේ බලනකොට මේක හරහට යනවා. දැන් මම පල්ලෙහාට නිගියේ. දැන් අපි මේ ඊළඟට යන්නේ හරහට. ඇත්තම කියනවා නම් හරහට ගිහිල්ලයි පල්ලෙහාට යන්නේ උනේ. හරහ කියන්නේ මොකද්ද? පළවෙනි ලයින් එක කියවන්න. කබලිකාර ආහාරය ස්පර්ශ වුණා. ස්පර්ශ වුණාම ඒක නිසා මට වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව මං සංඥාවෙන් දැනගන්නවා. ඒ සංඥාව නිසා මට චේතනාවක් ඇති වෙනවා. අන්න ඒකයි ලියාගන්න. ස්පර්ශ ආහාරයේ මේ මනෝ සංචේතනාවයි අතර තියෙන මගේ ওই ඊළඟ ඩයග්‍රෑම් එකේ ඒක තියෙනවා. අර මෙතන ලොකුවට තියෙන ඩයග්‍රෑම් එකේ ඒක පෙන්නලා තියෙනවා මම. එතකොට ස්පර්ශ ආහාරයයි ආහාරයෙන් නැගන් සංඥාව ඒකේ වේදනා සංඥා කියන දෙක දැනෙනවානේ. ඒ වේදනාවේ සංඥාවෙන් තමයි මට චේතනාව ඇති වෙන්නේ. එතකොට මේ චේතනාව ඇති වුණාම චේතනාව නිසා මට සංස්කාරයන් වෙනවා. ඒ සංස්කාරයෙන් තමයි විඥාණය හැදෙන්නේ. එතකොට අපි ඔබ නිතරම යන්නේ ඉස්සෙල්ලා හරහට. හරහට ගිහිල්ලා තමයි මගේ ක්වොලිටි එක අනුව මම යනවා ඒ දිගට. මම ආහාරයක් ඊයේ කාලා තියෙනවා. රස කෑමක් බොහොම හොඳයි. දිව පිනවනවා. මං අද ඒක දකිනවා. දකිනකොට මං අරක හරහා යනවා. හරහට යනවා. හරහට ගිහිල්ලා ඉතින් පැකට් එක හැදුනානේ. දැන් මං ඊට පස්සේ මං අර පළවෙනි පාරදිගේ පහළට යනවා. මේක අල්ලගෙන මං රස කරනවා, කනවා, හපනවා, විඳ විඳ ජීවත් වෙනවා. එතකොට මේ ස්පර්ශ ආහාරයේදී අපිට පේනවා මේ දුක්ඛය තියෙන්නේ. ස්පර්ශ වුණේ දුක්ඛය, හැබැයි මං හිතනවා සුඛයි කියලා. දැන් ඔය බලන්න අසුභ වෙච්ච දේනේ අපිට මේ සුභ වෙච්ච දෙයක්නේ ස්පර්ශ වෙනවා තියෙන්නේ. නේද? අපි හිතාගෙන කියන්නේ සුභ කියන දේ තමයි මේ ස්පර්ශ වුණේ මේ ලස්සන මිනිස්සේ. දැන් මේ සුභේ කියන එකෙන් තමයි සුභ නිසා මට සුඛයි, සුඛ නිසා මගේ අත්ත කියන්නේ එකයි, මගේ නම් ඒක නිත්‍යයි. බලන්න දෙවෙනි පාර යන හැටි හරහට. අසුභේ පැත්තකට දාන්න සුභයි, සුඛයි, අත්ත නිච්ච. හොඳ පැත්ත නෙමෙයි අපි ගන්නෙ, කොහොම ගන්නෙ නරක පැත්ත. මේක නිතරම හිතන්න මේ විදිහට මේක යන්නේ මේක කොලොම්ස් ටික බහිනවා වගේ බහින්නේ පළක් වෙලාවට. පළක් වෙලාවට මෙහෙම හරහට බහිනවා. මේක තමයි මේ රහතන් වහන්සේ ඕගලන්ට පෙන්වන්න කියන්නේ. මේ විදිහට වෙනවා කියන එක. මේක අපි හුඟාක්ම මේ පෙන්වන්න හදන මේ මනෝ සංචේතනාව ඉදන් මේ ජාතිය පැත්තට මේ ඉරි ගහලා තියෙන මම පහළට එනවායි කියලා. ඕක ඒ දෘෂ්ටි අනු අපි අල්ලගෙන ඉන්නවා. මේක මගේ කී කියා මම මේක අල්ලගෙන ඉන්නවා. මගේ කී කියා මම කනවා. මගේ කී කියා මම පරිහරණය කරනවා. මොකයි වෙන්නේ? දැන් එතකොට අපි දෙවෙනි පාර ආපහු බලනකොට හොඳට මැද හරියේ ස්පර්ශ ආහාරය නිසා මට දුක් වෙච්ච දේ සුඛයි කියලා ඇති වුණා. ඒ සුඛ විපල්ලාසේ නිසා මම මේ සීලබ්බත උපාදානියට යනවා. ඇයි මම සීලබ්බත උපාදානියට යන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. මම මේ කෑම අද කනවා, මට මේක හොඳයි රසයි. දැන් හොඳ නම් මට හෙටත් හොඳයි. අනාගතේ මම අල්ලගෙන ඉන්නවා. අනාගත භවයේ මම තදින් අල්ලගෙන ඉන්නවා. මොකද අද හොඳ නම් එහෙම ටිකක් කියලා කල්පනා කරනවා. ගෙදර අයත් හොඳට ඉන්නවා, ළමිනුත් හොඳට ඉන්නවා, කාර් එකත් වැඩ කරනවා, රස්සාවක් තියෙනවා. එහෙනම් හොඳයි මෙහෙම ජීවත් වෙලා ඉන්න. එහෙම නේද? මෙහෙම ඉන්න මට කල්පනා වෙනවා. මම දකින්න අල්ලපු ගෙදර මිනිස්සය. ෂා, එයා ඉන්නේ මීට වඩා හොඳ ගෙදරක. හොඳ කාර් එකක්. රජ කෙනෙක් දකින්නවා. බොහොම හොඳට ඉන්නවා. දැන් මොකද්ද මට හිතෙන්නේ? කොහොමද එයාට එහෙම වුනේ? එයා කුසල් කරලා, සිල් රැකලා. ආ, එහෙනම් මාත් සිල් රකින්න. මං ආනෝ දෙවිවරු එහි ඉපදිලා තියෙන්නේ. මීටත් වඩා හරි සපයි දිව්‍ය ලෝකේ. ඒ දෙවිවරු එහි ඉපදිලා තියෙන්නේ සීලිය රැකලා. මාරදිව පුත්‍රයාත් සීල රැක්කා. හරි විශාල සීලයක් ඇතු ගිහිල්ලා ඉපදිලා තියෙන්නේ. එතකොට ඒ සීලය සහිතව මෙහෙම ඉන්නෝ දැන් මේ ඇහිනවනේ බුදුරජාණන් වහන්සේ සත්‍ය ධර්මයේ. ඒක එහෙමයි. දිව්‍ය ලෝකේ සප තියෙනවා. දැන් මං කල්පනා කරනවා එහෙනම් සිල් රකින්න. දැන් මං සිල් රකින්නේ මොකටද? නිවන් යන්නද? නෑ. මට දිව්‍ය ලෝකේ යන්න. සැප ලබන්න. මේ දැන් මේක සුඛ නිසා, දුක නිසා නෙමෙයි. සුඛ කියන විපල්ලාසය නිසා මං කල්පනා කරනවා මම යනවා කියලා අර විදියට. එතකොට ඒ සඳහා මං උත්සාහ කරනවා. ඒකට සඳහා තමයි මම ශිල්ප කරන්නෙත් මේව කරන්න තිගන ගන්නෙත්. ඉතින් ඒක නිසා තමයි මට ඊර්ෂ්‍යාව එහෙම ඇති වෙනවා කියලා මම කිව්වේ ළඟට. එතකොට මේ අනාගත භවය දැඩිව ගත්ත සීලබ්බත උපාදාන මේක නිසා භව යෝගේ මම දැන් මේක සඳහා ජීවත් වෙලා ඉන්න කැමති, සසරිය දෙන්න කැමති. භව යෝගේ නිසා ව්‍යාපාද කාය ග්‍රන්ථය ඇති වෙනවා. මොකද ව්‍යාපාදේ ඇති වෙන්නේ මට. මම දැන් හොඳට ඉන්න මනුස්සයනි. මම හොඳට ඉන්නවා මේ ජීවත් වෙලා. හිටපු ගමන් සුනාමි එකක් එනවා. එර්ත් ක්වේක් එකක් එනවා. ගෙදර ඉන්න මිනිස්සු රණ්ඩු වෙනවා. ළමයි ඉගෙන ගන්නේ නැහැ. කාර් එක කැඩෙනවා. රස්සාවෙන් අස් කරනවා. දැන් මොකද වෙන්නේ? මම මේ හොඳයි කියලා හිතාගෙන ඔක්කොම මේ කරගෙන ආවා. ඔක්කොම දැන් වෙනස් වුණා. තරහව නේද යන්නේ? අන්න ව්‍යාපාදී ග්‍රන්ථ වෙන්නේ මේ විදියට. ව්‍යාපාද කාය ග්‍රන්ථය ඇති වුණා. හැබැයි මම අල්ලගෙන ඉන්නේ අර භව ආශ්‍රවය තමයි. මම අර කලින් ගිය පාර තියෙනවනේ. දැන් මට තියෙනවන්නේ මේ ව්‍යාපාදේ නිසා දැන් මේ ව්‍යාපාදේ ඇති වුණේ ප්‍රශ්නේ වෙනස් වීම නිසා. මම අල්ලගෙන හිටපු දේ තියෙනවනේ. ඈ මගේ අල්ලපු හිටමු දේ තදින් බලපානවා. මේක දිගේ තමයි මම යන්නේ. දැන් එතකොට මේක නිසා මේක පහ කරන්නේ නැති නිසා මට දැන් මේ භව ආශ්‍රවය කියන එක ඇති වෙනවා. භව ආශ්‍රවය ඊට පස්සේ භව ඕගේ බවට පත් වෙනවා. අර ගලන ගඟ වාගේ තමයි. ඉතින් මේක දැන් ඉන්නේ වැඩි. දැන් මේක මම පහ කරන්නේ නැති නිසා මට මේ ද්වේෂ සල්ලේ. මම ඉන්නේ තරහෙන්. මොකද වෙලා තියෙන්නේ? ඇයි මං තරහ වෙවි ඉන්නේ? මොකද මට හැමදාම ස්පර්ශ වෙන්නේ මොකද්ද? අමතක කරන්න එපා මට ස්පර්ශ වෙන දේ. දුක්ඛයයි ස්පර්ශ වෙන්නේ. පුනපුනා ස්පර්ශ වෙන්නේ දුක්ඛේ. මම කියනවා මට මේක නෙමෙයි යෝනි, මට ඕනි අරක. අර කල්පනා කරන්න අර බඩට ගිය අවස්ථාවේ ඉඳන් අල්ලගත්ත දේ තියෙනවා. අන්නේ ඒ දේ තමයි මට ඕනි. තේරෙනවද? අර ළමා ලපිටි වූ දේ තියෙනවානේ. වෙනස් නොවන්නා වූ ලස්සන වූ ඒ දේවල් තමයි මම මේ හොයාගෙන ඉන්නේ. හැබැයි මට ස්පර්ශ වෙන්නේ හැම තිස්සෙම. එක්ක වයසට ගිය මිනිස්සෙක්, ලෙඩ මිනිස්සෙක්, රෝග වෙච්ච මිනිස්සෙක්, මැරෙන මිනිස්සෙක්. අර අපි ඊයේ කතා කළේ ජාති විතරයි මට ඕනි. හැබැයි මට මේ 11 ධර්මයකින් මට පහර දෙන්න. මගේ විඥාණයට දැන් මහා විශාල කරදරයක්. මට එකක් ඕනි. 11ක් විරුද්ධයි.
මල්ලනි එතන උපදින කොටම මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඒ කියන්නේ දැන් අපි අල්ලගෙන ඉන්නේ හොඳම එකනේ. අපි ගත්තාම දැන් අපි කෑමක් කෑවත් ඒකේ අන්තිමට දැන් කෑම එච්චර හරි නෑ. නමුත් අපි හදාගෙන ඉන්න හොඳටම හොඳ එකක්. ඉතින් ඒක කවදාවත් හම්බෙන්නේ නෑ. හම්බෙන්නේ. ඒතකොට ඒ කියන්නේ ওই උප්පත්තියත් අපි හොඳම උප්පත්තිය කල්ලගෙන ඉන්නේ. නමුත් අපි ඒක හම්බෙන්නේ නෑ. ඒක උපදින කොටම අපිට හම්බෙන්නේ කබල එක.
හරියටම හරි. හිතාගෙන පිළක්ක හිතාගෙන ඉන්නවා. කසාද බඳිනකොට මම හොඳම එක්කෙනෙක්ව බඳිනවා කියලා. එහෙමත් හිතාගෙන ඉන්නවනේ. ඈ ඒ වගේ තමයි මේ ප්‍රශ්නේ. ඒ විදිහම තමයි. ඒ වගේම තමයි මේක දිගින් දිගටම මිනිස්සයා ප්‍රාර්ථනා කරන ඕක තියෙන පිටක උපදේශේ මේ සත්‍යම මේ විදිහට ප්‍රාර්ථනා කරනවලු, මේ විදිහට කරනවලු. හැබැයි ඒකට සම්පූර්ණ විරුද්ධ වෙනක්ක්ම මේ පුද්ගලයාට වෙනවයි කියලා. පිටක උපදේශේ මුල හරියමයි ඔක තියෙන්නේ. ඔය කියපු දේ. කවදාවත් හම්බ වෙන්නේ නැහැ. කවදාවත් හම්බ වෙන්නේ නැහැ. තමන් හිතපු මේ හොඳම දේ හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකනේ අර පෙලක් වෙලාවට බඩට ගිහිල්ලා බඩේ ඉන්නේ නැහැ. බඩින් යන්න යනවා. දන්නවද ඒක? දැන් කුසලයේ තියෙන මිනිස්සෙක් දැන් ගිහිල්ලා ඉන්නවා කියන්නකෝ. අර තණ්හාව ඇති වෙලා එයා ගියා. ගිහිල්ලා ඉන්නකොට මේ අම්මයි තාත්තයි යනව නේද මේ බොන තැන් වලට, පාටි වලට ගිහිල්ලා එනවා. අර කුසලයේ ඉන්න මිනිස්සයාට ඉන්න බෑ. එයාට යන්න හිතෙනවා. මම දන්නවා එහෙම චරිත. ඒ විදිහ ගිහිල්ලා මේ වෙච්ච අය පන්සලට යනකොට හරි සන්තෝෂයි. ඒකනේ ওই අම්මලට එහෙම පන්සල් යන්න කියලා කියන්නේ. බඩේ ළමයි මේ වෙනකොට පන්සල්ට එහෙම යන්න කියන්නේ ඒකයි. අර එහෙම යනකොට ඒ ඉන්න පුද්ගලයා එයා තාම පිරිසුදුයි. එයාට පේනවා. මම දන්නවා මගේ භවයේ මම මෙනෙහි කරලා බැලුවාම මට පේනවා. හරියට අර රෙද්ද ඇතුලේ ඉඳගෙන එළියේ බලනවා වගේ මම දකිනවා මේ ඔක්කොම අර අක්ක සෙල්ලම් කරනවා. ඒ ඔක්කොම ඒවා පේනවා. තේනේ? ඒ ඔක්කොම දන්නවා. මේ පරිසරය ඒවා ඔක්කොම දන්නවා. මාස 3ක් විතර යනකම් ඒක තියෙනවා.
ඒක හිතන්න පුළුවන් මොකද දැන්? ඒගොල්ලෝ එළියේ ඉඳලානේ ඇතුළට ගියෙත්. ඉතින් ඇතුළේ ඉඳලා එළිය බලන එකත් ඒ වගේම වෙන්න පුළුවන්.
ඔව්, කියන්නේ මනෝ මේ කායකින් ඒ ගතිය තියෙනවානේ. එයා තාම මේකේ හරියටම බදාගෙන මේක ඒකත් එක්ක හිටියට ඒ ඉන්නේ බයට වෙන කෙනෙක් කියවි කියලා. ඒක නිසායි ඔය මෙයා යන්නේ. දැන් ඔය යනවනම් එහෙම දැන් ඔය දැන් මේ මරුණාම හත් දවසේ දානි හැම දෙනවනේ. ඒ දානේ දුන්නාම ඒගොල්ලෝ එනවා. එන්න පුළුවන්. ඒ සතරවරන් දෙවිවරුන්ට බාර දීලා යන්නේ. ඔය තුන් මාසයක් වෙනකන් එයාට පුළුවන්. ඊට තමයි අර තුන් මාස දානේ වටින්නේ දෙවියන්ට. තුන් මාසය වෙනකන් එන්න පුළුවන්කම තියෙනවා. ඒ ඊට පස්සේ බෑ. ඊට පස්සේ බොහොම කලාතුරකින් ගෙනපුට තමයි එහෙම දෙයක් කරන්න පුළුවන් නම් කමක් ඇති වෙන්නේ. මොකද අරක පුළුවන් තරම් දැන් මේකට බැඳිලා ඒකටත් දැන් පුරුදු වෙලා. ඒ ජීවිතේට හැබැයි හිතන්න බලන්න කොහෙද ඔය ගිහිල්ලා ඉන්නේ කියලා. බඩ ඇතුලේ අපි ඉන්නවා කියලා හිතන්නේ කල්පනා කරලා බලන්න මේ අසූචි වලට පොඩ්ඩක් මෙහා පැත්තෙන් තමන් මේ විදිහට ඉන්නේ. ඒ වගේ ජීවිතයක් අපි කොච්චර කාලයක් ඕක හිර වෙලා ඉඳලා තියෙනවද බලන්න. මේ සංසාරේ මේ විදිහට දිගින් දිගටම යනකොට බඩ ඇතුලේ කොච්චර දන් දසමාසයක් කියලා කියනවනේ. ඕ වගේ දසමාසේව කීයක් කී කෝටියක් අපි ඉඳලා තියෙනවද ඕක හිර වෙලා. ওই විදිහ ජීවිතයක් ගත කරන ඒත් මොකද වෙන ගලවෙන්න ක්‍රමයක් දන්නේ නැති නිසා.
ටික අසුබේ සුබ සංඥාවක් තියෙනවා
නේද? ඔව් ඉතින් හරි මුලින්ම ආපු ප්‍රාර්ථනාව ඒවා තියෙනවානේ. ඉතින් මේගොල්ලෝ කනවා ඒවා මේවා. ඉතින් ආයෙන හොඳයි. ඉතින් මමත් එළියට ආවයන් පස්සේ කන්නා. මම විඳින්නම්. මේ සතු විඳින්නම්. ඒ වගේ දේවල් ඉතින් ඒක ඒ විදිහට තියෙනවා. තමන්ගේ කැමැත්ත තියෙනවා. අර සෙල්ලම් කරන තමන්ට සෙල්ලම් කරන්න. ළමයි සෙල්ලම් කරනවානේ. ඒ වගේ ඉතින් ඒව දේව ලොක්කෝම ඒවා තියෙනවා. එතකොට දැන් මේ පුද්ගලයා දැන් මේ විදිහට ගිහිල්ලා තියෙන්නේ. දැන් බව ආශ්‍රවේ දැන් මෙයාට බව ඕගේ බව ඕගෙන් අපිට ද්වේෂ සල්ලය කියන එක ඇති වුණා. ද්වේෂ සල්ලය ඇති වුණාම තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ ද්වේෂය හේතු කොට දැන් බලන්න ස්පර්ශාහාරයෙන් අපිට හැදෙන්නේ මොකද්ද? වේදනාව නේද? අන්නේ වේදනාව අල්ලගෙන මනස පවත්වනවා. වේදනාව අල්ලගෙන මනස පවත්වනවා. ඒක තමයි ද්වේෂ සල්ලයෙන් සිද්ධ වෙන්නේ. එතකොට අපි දන්නවා පළවෙනි පාරේ මේ රාග සල්ලයෙන් අපි රූපය අල්ලගෙන ඉන්නවා. විඥානේ පවතින තැන. ද්වේෂ සල්ලයෙන් අර ස්පර්ශ ආහාරයෙන් පස්සේ ඇතිවෙනා වූ වේදනාව අල්ලගෙන විඥානේ පවතිනවා. ඒක තමයි ඔය වේදනාපග විඥානක්ති කියලා ගහලා තියෙන්නේ. එතකොට දැන් මම මේ ද්වේෂයෙන් අගතියට යනවා. දැන් මම මොකද්ද කියා ඉන්නේ? මම කියනවා මට ඕනි අරක මට ලැබුණේ මේක. මට ඕනි අරක මට මේක එපා අරක ඕනි මට මේක එපා අරක ඕනි. ඕකනේ කියන්නේ. ළමයි අඬනකොට කෑ ගහනකොටත් කියන්නේ ඒක නේද ළමයි කියන්නේ? සෙල්ලම් බඩුවකට කෑ ගහනකොට අඬනකොට මට අරකයි ඕනි මේක නෙමෙයි අරකයි අනේ ඒකම තමයි අපි මේ කී කියා ඉන්නේ. දැන් අතට අපි කිව්වා මේ දුක්ඛය ස්පර්ශ වෙලයි මේක ඇති වුණේ කියලා නේද? දැන් අපිට පේනවා අපේ වේදනාව දෝමනස්ස සහගතයි නේද? එහෙමනම් මේ ස්පර්ශ ආහාරයෙන් අපිට ඇති වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රතිපලය ජරාවයි දෝමනස්සයයි. මොකද ජරාව? ඇයි ජරා වෙලා තියෙන්නේ? මගේ විඥානේ දැන් අර කබලිකාර ආහාරය අර මුලට අල්ලගෙන මට ඉන්න බෑ. මම වයසට යනවා. මම වෙනස් වෙනවා. මගේ විඥානේට අර ඉස්සෙල්ලා වාගේ ඉන්න පුළුවන් කමක් නැත්තේ. ඒක නිසා තමයි මං නවත නැවතත් යන්න බැරුව මේ විදිහට මම ජරාවට යන්නේ. දැන් මට ප්‍රශ්න කීපයක්ම ඇති වෙලා තියෙන්නේ. ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ මේවා ඔක්කොම තියෙනවා. එතකොට දැන් මූලික ප්‍රතිඵලය තමයි ඔය හරියටම මම මැද්දෙන් ලියලා තියෙන්නේ. මම නෙමෙයි රහතන් වහන්සේ කිව්වේ විදිහට ලියන්න කියන එක. ඔය කබලිකාර ස්පර්ශ ආහාරයේ කෙලින්ම එළිය වැටලා තියෙන්නේ දෝමනස්සයට. දැන් මේ දෝමනස්සය ඇති වුණාම අපිට පුළුවන් බලන්න දැන් ඊළඟට ස්පර්ශ වෙන්නේ මොකද්ද කියන එක. දැන් ওই දෝමනස්සේ ප්‍රතිඵලය වේදනාවනේ අපි කතා කරන්නේ දෝමනස්සය කියලා කියන්නේ. ඒ වේදනාව මම සංඥාවෙන් දැනගන්නවා. එහෙමනම් සංඥාවේ තියෙන මොන ගතියද? දෝමනස්ස සහගත වූ සංඥාවක් මට තියෙන්නේ. සඤ්ඤාව දෝමනස්සයි. ඒ දෝමනස්ස සහගත සංඥාවකින් තමයි මට මේ මනෝ සංචේතනාව ඇති වෙන්නේ. හැබැයි මම හිතාගෙන හිටියේ මොකක්ද? සුඛයි කියලා. සුඛයි කියලා වැරදි හැඟීමක් ඇතුව තමයි මං ඉන්නේ. ඒක නිසා තමයි මම මේක අත්ත කියලා ගන්නෙ. හැබැයි සත්‍ය තත්ත්වය මොකද්ද? මේක දෝමනස්සයි. මේක මට එපා. ඒ වුණාට මම ගන්නෙ මේක සුඛයි. මේක මගේ. අපි වැරදි විදිහට යන්නේ අරක අර පල්ලෙහා කෑල්ලත් එක්ක බැලුවාම තමයි ඇත්ත తත්වයේ පේන්නේ. දැන් මගේ සංඥාවේ තියෙන්නේ දෝමනසී කියන එක මතක තියාගන්න. නමුත් අපි බලනකොට බලන්නේ අපි දැන් මේ සුඛයි කියන හැඟීම උඩ තමයි මේ කතාව බලන්නේ. මේක දැන් මෙතන ධර්ම දෙකක් වැඩ කරනවා. වැරදි ධර්මයයි හරි ධර්මයයි. එතකොට දැන් වැරදි ධර්මයේ තමයි මේ ඉස්සෙල්ලා කතා කරන්නේ. වැරදි ධර්මයේදී දැන් මං හිතනවා සුඛයි කියලා. ඒ සුඛ නිසා මතකනේද අපි ඊයේ කතා කරා මොකද්ද මේ චේතනාව කියන්නේ කියලා. ඉතිපි කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා. එතකොට කාමී සංයුක්ත වෙලා විහෙරති භාවිතා කරනවා කනෝ බොනෝ කියන්නේ අන්න ඒ වගේ. නිකන් කෑමක් ගැන හිතන්න. අජෝ සංඥා කියන්නේ අල්ලගෙන ඉන්නවා. මොනවද මේ කබලිකාර ආහාර හේතු කොටගෙන ඇතිවෙච්ච දේ තමයි මේ අපි තාම කතා කරන්නේ. මෙතනින් පිට දෙයක් නෙමෙයි. ඒක දැන් මං අල්ලගෙන ඉන්නවා. දැන් මේ දේ මගේ ධූරියන් කියන්නකෝ. මේ ධූරියන් මගේ පුද්ගලයක් ගන්නකෝ. මේ පුද්ගලයා මගේ. මේ කියන හැඟීම මට තියෙනවා. ඒ චේතනා මෙතන අනත්ත්‍ය අත්ත කියලා විපල්ලාසයක් උතන සංඥා චිත්ති දෘෂ්ට දෘෂ්ටි කියන අර තුනම උතන තියෙනවා. මේක නිසා තමයි මේ ditthi upādāṇaya කියන එක ඇති වෙන්නේ. ditthi upādāṇaya කියන එක මම මේතනදී මේ මම මේක තදින් ගන්නවා. මේ සංසාරය කියන එක අභිනන්දනා කරනවා. සංසාරය කියන එක අභිනන්දනා කරනවා. මොකද මම අර අපි මුලින්දි කිව්වානේ මේ සීලබ්බත උපාදානයේදී මේක හොඳයි. අද හොඳයි, හෙටත් හොඳයි. අද කෑවා, හෙටත් මේ කෑම කනවා. දැන් මම අභිනන්දනා කරනවා. ඉතින් මේක නිසා තමයි මට මේ ඇති වෙන්නේ විපරීත දෘෂ්ටිය තදින් ගන්නවා මම. විපරීත දෘෂ්ටිය තදින් ගැනීම තමයි ditthi upādāṇaya කියන්නේ. විපරීත දෘෂ්ටිය තදින් ගැනීම. එතකොට මේ ditthi upādāṇaya නිසා දැන් ඉස්සෙල්ලා වගේම ඉතින් ditthi yogaya. ඒ ditthi yogayෙන් පරමාස කාය ග්‍රන්ථය කියන එක ඇති වෙනවා. චිතෝ පරමාසං ග්‍රන්ථති කියනවා. ඒකෙන් දෘෂ්ටි පරමාසය කියන එක ඇති වෙනවා. ඒ පරමාසයේ ලක්ෂණය තමයි මේ පරමාසය කියන එකේ තියෙනවා මේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන මිස් ඇප්‍රිහෙන්ෂන් කියලා. මේ වරදවා ගන්නවා කියන එක. වරදවා ගැනීම තමයි එතන තියෙන්නේ. පරමාසය කියන්නේ වරදවා ගන්න. වරදවා ගැනීම, මිස් ඇප්‍රිහෙන්ෂන්. වරදවා තේරුම් ගන්නවා. අර දැන් බලන්න මොනවද අපි වරදවා තේරුම් ගත්තේ? අසුභ දේ සුභයි කියලා. දුක් වෙච්ච දේ සුඛයි කියලා. අනත්ත් වෙච්ච දේවල් අත්ත කියලා. දැන් ළඩවල් කීයක්ද? 9ක් ඇවිල්ලා. සංඥා චිත්ත දෘෂ්ටි වශයෙන් 9ක් ඇවිල්ලා. මේ 9ෙම දැන් මම ගන්නවා. මේවයි මම ග්‍රන්ථ වෙලා තියෙන වරදවා අරගෙන මම මේක ග්‍රන්ථ වෙලා. ඊට පස්සේ මේක ditthi ආශ්‍රවයට යනවා. මේක ගලව ගන්නේ නැහනේ. ගැටේ ගලවන්නේ නැහැ. ඒකinda ආශ්‍රවයට යනවා. ඒක නිසා ditthi ඕගේ කියන එක ඇති වෙනවා. ඒක විපුල බවටපත් වෙලා දරා ගන්න බැරි වුණාම ඔන්න ditthi sallaya කියන එක ඇති වෙනවා. ඕගේ වෙනකොට විපුල බවටපත් වුණා. විශාල වෙලා දරා ගන්න බැරි නේ, කන්ට්‍රෝල් එකක් නැති වෙනකොට ditthi sallaya. දැන් මේ ditthිය මට මේ විදිහට ඇති වෙන මොකද්ද උදව් උපකාර වුනේ? සංඥා. ඒක නිසා මගේ විඥානේ සංඥාවල්ලගෙන ඉන්නවා. එතකොට බලන්න ස්පර්ශ ආහාරයෙන් පස්සේ වේදනාව, ඒකෙන් ඇතිවන ප්‍රතිඵලයයි අපි දෙවෙනි පාරදී අල්ලගෙන හිටියේ. තුන්වෙනි පාර එනකොට චේතනාව ඇති වුනේ සංඥාව නිසා. ඒ සංඥාවල්ලගෙන විඥානේ පවතින. දැන් මං බයෙන් අගතියට යනවා. ඇයි බයෙන් අගතියට යන්නේ? අනේ මගේ මේ සංඥාවෙන් හැදෙන සංස්කාරයේ තියෙනවනේ. මේ සංස්කාරේ කැඩෙයි කියලා මං බය වෙලා ඉන්නේ. මං හදාගත්ත එක පික්චර් එකක් හදාගත්තා. දැන් මිනිස්සු රණ්ඩු කරන්නේ හරියට නේද? මං කිසි දෘෂ්ටියක් හදාගෙන ඒ දෘෂ්ටියට නෑ ඕක ඕක මෙහෙමයි. ඕක මෙහෙමයි කිය කිය රණ්ඩු කරනවා නේ. මොකටද? මේ බය වෙලා මේක කැඩෙයි කියලා මගේ සංඥාවෙන් මං හදාගත්ත දේ මේ කැඩෙයි කියලා මං බය වෙලා. එතකොට මෙතෙන්දි මේක නිසා මම බයෙන් නැගතියට ආවා. ඒක සාමාන්‍යයෙන් බලන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් අපි දැන් අල්ලගත්ත මේ කකුල තියෙනවානේ. මේ කකුල කියන දොස්තර මහත්තයා කපන්න වෙනවා කියලා. කපන්න නැගුවම බය වෙනවානේ. ඒතකොට මේ අල්ලගෙන තියෙන ලොකෝම දේවල් දැන් එතකොට බලන්න මේ කබලිකාර ආහාරයේ හේතු කොටගෙන පොඩි කාලේ ඉඳන් හදාගෙන අපි මගේ ඇහැ මං කියන්නේ එහෙමනේ. මේක කාගවත් ඇහැ කියන්නේ. මගේ ඇහැ, මගේ කන, මගේ අත. මගේ ඔක්කොම දැන් මේක කැඩේ සංස්කාර මේ ඔක්කොම සංස්කාර සංස්කාරයෙන් තමයි අපි මේ සීතලද දාන්නද
නෑ නෑ මම මේ කපුවා
මේ එතකොට දැන් මේක අපි මේ විදිහට බයින් අගතියට යනවා බයින් අගතියට එනවයි කියන්නේ හිතෙන්න පුළුවන් මේ පුද්ගලයෙක් වෙන ඔය යම් කිසි දෘෂ්ටියක් ඇතුව ඉපදෙන්න ඕනි කියලා කෙනෙක් කල්පනා කරලා කොහේ හරි යනව නේද? ඒ දෘෂ්ටිය නැති වෙයි කියන එක බය තියෙනවා. රහත් වුණොත් කොහෙවත් ඉපදෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට මේ අනිත් අය ගත්තාම මොන මොන පරමාර්ථයන් තිබුණා වුණත් බයක් තියෙනවා.
අපි ඔක්කොටම
තියෙනවා. මම පෙන්වන්නේ මේ ඊට වඩා හුඟාක්ම ඉහළ තත්ත්වයට මනස දිනු කරපු පුද්ගලයාට මේක තියෙනවා. තේරෙනවද? මේ විදිහට තමයි යන්නේ. එතකොට දැන් මොකද්ද තියෙන්නේ? බයෙන් අගතියට ගිහැල්ලා දැන් මේ පුද්ගලයා තියෙන්නේ ශෝක කිරීම. ඇයි මම ශෝක කරන්නේ? මගේ සංඥාවල් අල්ලගෙන මම ඉන්නවා කියලා නේද? සංඥාව තියෙන්නේ මොන සංඥාව? දැන් අපි හොඳ පැත්ත කතා කරනවා. අපි පෙන්නවා දෝමනස්ස සහගත වූ සංඥාවක් තමයි මට තියෙන්නේ කියලා. මොකද මට දුක්ඛේ ස්පර්ශ වෙලා සත්‍ය වශයෙන්ම ඇති වුනේ දෝමනස්සය. ප්‍රතිපලයේ දෝමනස්සයනේ. ඒ දෝමනස්සේ සහගත ස්වභාවය තමයි සංඥාවේ තියෙන්නේ. ඒ සංඥාවෙන් ඇති වුණා වූ සංස්කාරයේ තියෙන්නේ මොකද්ද? ශෝක කරන ස්වභාවය. සංඥාව දෝමනස්ස වෙනකොට සංස්කාරය ශෝක සහිතයි. ශෝක කර කර ඉන්නේ. අනේ මං මේ ඊළඟ භවෙ මුකෙක් වෙයිද? කල්පනා කරනවා නේද? අනේ මං අපායයිද? පව් කරපු මනුස්සයා බලන්න දැන් පින් කරන මනුස්සයාට ඔක පොඩ්ඩක් වෙනස්. ඒ පුද්ගලයා ඉතින් මෙතන ශෝක කරන්නේ නැහැ මම දැන් මේවා කරනවායි කියලා ඊළඟ එකෙක් කරන්නේ නැහැ කියලා නේද? එහෙමනේ කල්පනා කරගෙන ඉන්නේ. ඒ මනුස්සයාට සැනසීමක් තියෙනවා. පාපයක් කරපු මනුස්සයාට ඒ මනුස්සයන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙතෙන්දිත් ශෝක කරනවා. මැරිලා ගිහිල්ලා ඊළඟ එකෙත් ශෝක කරනවා. ඉන්නකම් ශෝක කර කර ඉන්නේ. එතකොට බලන්න මේ ශෝකය කියන එක තමයි මේකේ
ශෝකයෙන්ද තමයි අඬන්නේත් නේ.
ඕ
දැන් ඔය මනෝකායේ
පරිදේවේ වචන පිට කරන් පටන් ගන්නවනේ අඬන්නේ. එතකොට වචන පිට කරනවා. ඒ විදිහට ඒ ශෝකය තමයි පදට්ටාණී වෙන්නේ පරිදේවේට. ශෝක පදට්ටාණී. එතකොට ඒ වචන අඬනවා කියන්නේ වචන පිට කරනවානේ. ඒ වචන පිට කිරීම තමයි පරිදේවේ කියන්නේ. එතකොට ඒ ශෝකය තමයි හේතුව. එහෙනම් අර පල්ලෙහා පේනවනේ ශෝකයෙන් කෙලින් පරිදේවේට යනවායි කියලා ඒ පාරෙම තියෙන්නේ. ඒ ලයින් එකේ. දැන් එතකොට අපි දැන් තුනක් බැලුවා. දැන් මේ ශෝකය දැන් බලන්න මේක තමයි දැන් මගේ සංස්කාරයේ තියෙන්නේ. මේ සංස්කාරයේ සත්‍ය වශයෙන් මේ ශෝක සහිත වූ සංස්කාරය හැදෙන්නා වූ යම් කිසි විඥානයක් තියෙනවද? ඒ විඥානේ මොකද්ද තියෙන්නේ? ශෝක ස්වභාවය සහිතමයි තියෙන්නේ ඒක නේද? හැබැයි මම එහෙම ගන්නේ නැහැ. මම ගන්නේ මම අර කලින් ගත්ත විදියට සුභයි සුඛයි මගේ මේක නිත්‍යයි. මේක කැඩෙන බිඳෙන ස්වභාවයක් මම දකින්නේ නැහැ. මම ශෝක කරන මේ ස්වභාවයක් අර ජරාවට ගිය කතාවක් මම දකින්නේ නැහැ. ව්‍යාධි ස්වභාවයක් මම දකින්නේ නැහැ. මට දකින දේ තමයි මේක. මොකද මට දිගට පවත්වන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ බලන්න ඉස්සරහට කවුරු හරි පුද්ගලයෙක් එනවා කියලා ගමනක් යනකොට ලස්සන පුද්ගලයෙක් එනවා. මේ මනවටන රූපය නිසා මේ තෙන්දි ස්පර්ශයක් ඇති වෙනවා. මේ ස්පර්ශය ඇති වුණාට පස්සේ ඇති වුණා වූ වේදනාවක් තියෙනවා. සුඛ වූ වේදනාවක් තියෙනවා. මේ හදාගත්ත සුඛ වූ වේදනාවක් තියෙනවා. මේ සුඛ වේදනාව ඕගොල්ලන්ට ඇති වුණාට පස්සේ කොහට දාපහු යන්නේ? දැන් සුඛයි කියලා මට සංඥාවක් ඇති වෙලා නැති තියෙන්නේ. මේ සුඛ වේදනා සුඛ සංඥා මගේ මනසෙන් වැරදියට හදාගත්ත දේ. මේක නිසා මම කොහට දාපහු යන්නේ? අර ස්පර්ශයටමයි යන්නේ. අර පුද්ගලයාටවත් නෙමෙයි. ඒ පුද්ගලයා පොඩ්ඩක් උදව් වුණා විතරයි ඔයාගේ ඇතුලේ තියෙන දේවල් ටික අවුස්සන්න.
දැන් ડોක්ටර් මේ ඔය පරිග්‍රහය තියෙන එක මම එක දවසක් හොඳටම දැක්කා. මම කාර් එක නවත්තන් ඉන්න ට්‍රැෆික් ලයිට්ස් වල කොට කාසියක් ගැදලා මම එකපාරට මම හිතන මේ ගෑන ළමයිද පිරිමි ළමයිද ඊට පස්සේ මම හිතනවා ඉතින් මේ පැත්තෙන් නම් මම දැනගත ගෑනවා මේ බව. එතකොට මට මතක් වුණා ડોක්ටර් කිව්ව පරිග්‍රහය මම ඒ ළමයා දන්නේ නැහැ. මම මෙතන ඉඳන් කිසිම අවසරයක් නැතුව එයාගේ නිමිති මම අරගන්න බෑ මට ඒක ඒක ඒ වෙලේ හොඳටම නිකන් ප්‍රත්‍යක්ෂයෙන්ම දැනුණා මේ ඒ ළමයා මම දන්නේ නැහැ මම මේ දැක්ක එක. මම මෙතන ඉඳන් එයා ගැන හිතර පිළිම ළමයාද ගෑන ආගෑනුලා මේ. ටිකේ මම පස්සේ මට ටිකක් කියලා යනවා මම මොකද මම කරන්නේ කියන්නේ.
අපි දන්නේම නැතුව කොච්චර දුර අපි යනවද නේද? ගිහිල්ලා ටිකක් ගිහිල්ලා තමයි අපි සිහියටපත් වෙන්නේ. එතකොට අර මනුස්සයා අර ඒක හරි හොඳයි ඒ වචනේ. ඒ මනුස්සයා දුන්නේ නැහැ කිසිම අවසරයක් මගේ මෙතන බලන්න අතන බලන්න කියලා. ඒ මනුස්සයාගේ ප්‍රයිවසි එක අපි මේව කරන්නේ. බලලා ඉවරලා ඊට පස්සේ අපි එක එක විදිහට දා ගන්නවා. දැන් එතකොට දැන් අර අපි හිතමු ඒ විදිහටම හැසිරෙච්ච කාන්තාවක් කියලා. මම තරුණ කාලේ මමත් හිටියම තමයි මමත් ලස්සන්ට මේ විදිහේ හිටියා මගේත් වර්ණීය මෙහෙම දැන් මෙයා ආපහු එයාගේ කැලලට යනවා එතකොට පිරිමි ළමයෙක් නම් එයා කැමති කැමති විදිහට එයා හිතනවා මටත් ওই જાතියෙක් කෙනෙක් හිටියා මමත් මෙහෙමත් එක්ක මෙහෙම හිටියා එයාගේ ජීවිතය ආයක ගැන කල්පනා කරනවා එතකොට දැන් මොකද වෙන්නේ මේ වෙන දෙයක් ගැන හිතනවද මේ වෙලාවේ මම මේ රස්සාවට යනවා මට රස්සාවට යන්න ඕනි කියලා හිතනවද වෙන දෙයක් ගැන හිතනවද නැහැ බලන්න බොහෝම කෙටි දුරකින් අපි ආවා එතෙන්ට නේද ස්පර්ශයට යනවා මගේ සිතුවිල්ලට යනවා මං ආපහු එතන විඥානයක් හදනවා දැන් බලන්න මේක බොහෝම කෙටි ලූප් එකක් මම යන්නේ බාහිර වස්තුන්ගේ පරිග්‍රහය ඒක නිසා මමංකාරය මගේ කියන එක ඒක නිසා මට ඇතිවෙන සුඛ සංඥාව සුඛ සංඥාවෙන් තියෙන ගතිය තමයි ආපහු ස්පර්ශයට ස්පර්ශයට තමයි ආපහු යන්නේ දැන් මම මේ ස්පර්ශයට කර කියන ඒකනේ අර පුද්ගලයා කැස්සට මං හදාගත්ත එක කලින්නේ නැහැ අර පුද්ගලයා වාහනයක හැප්පිලා මැරෙන්න පුළුවන් මං හදාගත්ත එක මැරෙන්නේ නැහැ මට හිත හිතා ඉන්න පුළුවන් අර යා මැරිලා මං මෙහෙ යනවා ඒකනේ ඔය හස්බන්ඩ් ඔය වයිෆ් ඉන්නවා වයිෆ් මැරෙනවා වයිෆ් මැරිලා ඉවරලා තරුණ කාලේ හිතන්නකෝ මැරුණයි කියලා එහෙම අර හස්බන්ඩ් ඒ මනුස්සයත් එක්ක ජීවත් වෙනවා වාගේ.
එහෙම වෙන දේවල් තියෙනවා.
ඔයි මීන් කැන්බරාවලම ඉන්නවා නායෝදී. එතකොට ඒ මනුස්සයට හිතා ගන්න බෑ.
ඒකුළු කියනවා හීනයක් වගේ කියලා. ඊට පස්සේ අර මනෝ සංඥාවෙන් හදාගත්ත ඒ ඇයත්
දෙක දිගින් දිගටම එතෙන්ට ස්පර්ශයට යනවා මෙයා වෙනවා මේ මනුස්සයට දරා ගන්න බෑ ඊළඟට බැලුවාම නෑනේ.
නෑ.
හා ඉතින් අර කඩාගෙන වැටෙනවා මටත් මැරෙන්න ඕනි කියලා හිතන මිනිස්සු ඉන්නවා ඒ විදිහේ මැරණ අයත් ඉන්නවා එන්නේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා
ඉතින් මේ ඒ රූපේට අපෝ යනවා නම් ප්‍රශ්නයක් නැහැ වේදනාවට
යනවා
රූපේට කියන බුදුහාමුදුර කිව්වානේ අර ත්‍රිවිධ පරික්ෂාවේ බැලුවාම දෙපින්නත්
තේරෙනවානේ ඒකේ රූපේට ගියා නම් රූපේ පේන්නේ නැති නිසා එයා දන්නවා මේකයි කියලා ස්පර්ශයට ගියාම එයා ස්පර්ශයත් එක්ක ජීවත් වෙනවා ඒ ස්පර්ශයත් එක්ක යා කල්පනා කරනවා මේකයි එහෙමයි කියන්නේ. ඒක කවුරුවත් මැරුනේ නෑනේ. මොකද මම හිතන තාක්කල් මේක ඇති වෙන්නේ.
මේකේ සංස්කාර, තියෙන සංස්කාර.
තියෙන සංස්කාර තමන්ගේ කලින් තමන් ඒ පුද්ගලයාත් එක්ක ජීවත් වීම හේතු කොටගෙන අහපු දේවල් කනට ඇවිත් ශබ්ද, රස ඔක්කොම තියෙනවනේ. ඒව ටික අල්ලගෙන දැන්
ඉන්නේ. ආ, සංස්කාර
හදනවා. නැවතත් සංස්කාර හදනවා. කැමති කැමති විදියට හදන්න.
එතකොට ඒ හදන සංස්කාර අකුසලයක්මයි වෙන්නේ.
ඔක්කොම අකුසල. අකුසල් කියන්නේ කෙලවරක් නැතුව අකුසල
ඔක්කොම.
ඈ?
පොඩි ගහනවා.
දිගින් දිගටම යනවා.
හට ගන්න ස්පර්ශයෙන්ද?
ස්පර්ශයෙන් සහත ගන්න. ස්පර්ශ මූලයෙන් තමයි.
ඉතින් ඒක තමයි දැන් මේ ආරහතර බුදුහාමුදුරුවෝ කියලම් පටන් ගන්නෙ උපදින්න ඉන්න සත්‍යයට පෝෂණයට අද ඉපදින්න ඉන්න සත්‍යයට අනුග්‍රහයට. එතකොට ඒ කියන්නේ අපි ඔය ටික ගියාන් පස්සේ අර අනුග්‍රහය පැත්තට තමයි ටික ඇදලා යන්නේ.
එකටම ඒ පැත්තට තමන් ගමන් කරනවා තමන්ට ගැළවීමක් නැතුව ගමන් කරනවා මේකේ. එතකොට දැන් මේක නිසා මේ අත්වාද උපාදානිය කියන එක ඇති වෙනවා. අත්වාද උපාදානිය කියන එක ඇති වෙනවා මේ අත්වාද උපාදානියේදී අපි අත්තා කියලා එක්කෙනෙක් හදාගෙන ඉන්නවා කියලා හිතලා ඒකට උපාදාන වෙනවා අත්තා කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතුවේ මොකෙන්ද මනෝ සංචේතනාවෙන් අපි කිව්වා අනත්තයි අත්තා කියලා එතෙන්දි මම හදාගත්ත මම කියලා එක මොකක්ද මේ මම කියලා හදාගත්තේ මගේ රූපයද වේදනාවද සංඥාවද මොකක්ද හදාගත්තේ?
ඉතින්
ඈ මේ ඔක්කෝගෙම ඇති වෙච්ච යම් කිසි දෙයක් තියෙනවා නේද? සංස්කාරයක් ඇති වුණා. එතකොට මේ සංස්කාරය තමයි මට දැන් මේ තියෙන්නේ අත්තා කියලා. හදාගත්ත සකස් කරපු දෙයක්. හැබැයි මම දන්නේ නැහැ හදාගත්ත සකස් කරපු දෙයක් කියලා. ඔන්න ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. අත්තා කියලා නැත්තම් වෙන කෙනෙක් නැහැ. හොයන්න එපා අත්තව හම්බ වෙන්නේ නැහැ. අත්තේ කොහෙවත් නැහැ. ඒ වෙලාවේ අපි හදා ගන්නවා. දැන් බුදුහාමුදුරු දේශනා කරේ රූපං අත්තති වා සමුනුපස්සති. යාකෝපනසා භික්කවේ සමුනුපස්සනා සංස්කාරෝ. සංස්කාරේ හැදුනේ කොහොමද? රූපය මගේ කියලා ගත්තා. රූපය මගේ කියලා ගත්තාම ඒ ගත්ත මොහොතේදී තමයි මට සංස්කාරය කියන එක හැදුනේ. නැත්තම් වෙන එකෙක් නැහැ. ඒක තමයි මම මේ හුඟාක්ම අකමැති මේ කවුරු හරි කියනවා නම් මගේ ආත්මය නෝවේ කියලා කියනවා නේද? ওই වචනේ කියන්න එපා. ඕක වැරදි. සුද්ධවත් ඒක ට්‍රාන්ස්ලේට් කරේ නැහැ ওই ආත්මය කියලා. මොකද සුද්ධ දන්නෝ ආත්මය කියන එකේ වෙනස. ආත්මය කියන එකේ තියෙන්නේ මොකද්ද? soul කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ. සුදු මනුස්සයා මේක ට්‍රාන්ස්ලේට් කරනකොට දැන්නේ not self කියලා. self කියන එක පාවිච්චි කරේ. දැන් මම මේ මගේ ශරීරයට දැන් මට නමක් දාලා තිනවා ලලිත් කියලා. මේක වචී සංකාරයක්. අපේ අම්මා තාත්තා හරි කවුරු හරි දුන්නා නමක් නේ. එතකොට දැන් ඒගොල්ලෝ මට කතා කරා ලලිත් කියලා. ලලිත් පුතා ලලිත් කියලා ඒ විදිහට දැම්මනේ. දැන් මම මේකට දාගෙන ඊට පස්සේ දැන් කවුද මම කිව්වේ? මේ කෑල්ල තියෙනකොට උන් මං හදාගත්ත එක මම කියලා. අම්මවත් කිව්වේ නැහැ. මම කියලා මේකට පෙන්නලා මමයි හදාගත්තේ. මොකද මම දකින්න ඒගොල්ලෝ කියනවා මගේ කියලා. ඒගොල්ලන්ගේ බඩුව වලට ඒගොල්ලෝ කියනවා මගේ කියලා. මගේ අත කියනවා. එතකොට එහෙනම් මම කල්පනා කරනවා මේ මගේ අත. දැන් මං හදාගත්තා. ඒගොල්ලෝ මට නමක් දැම්මා. දැන් මම කියන එක මමම හදාගත්තා. පේනවද අපි හදාගන්න හැටි? මමයි කියලා හදාගෙන දැන් මේක පරිහරණය කර කර ඉන්නවා. එතකොට දැන් මට මිනිස්සුන් කතා කරනවා කරනකොට දැන් මේ මට පේනවා මමයි කියලා එකක් මෙතන මෙහෙමයි කියලා. ඒ වගේම පිටත් කළ පුද්ගලයන් මට ඇඟිලි දික් කළ පෙන්වන තමා මේක කළේ කියලා. තමා කියලා අන්න අර self කියන්නේ යන්නේ එකයි. තමා කියනකොට අන්න ඒ අර්ථයෙන් බලන්න. නැතු මේ soul එකක් හැටියට බලන්න එපා. අත්තා ඉන්නවා කියලා බලන්න එපා. මේක සකස් කරන දෙයක්. සකස් කර කර පවතිනා වූ දෙයක්. ඒකට තමයි මම වේදනාව විඳින මොහොතේදී අත්ත වෙන්නේ කවුද? ඒ වේදනාව මම විඳිනවනේ. මට වෙන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මම බොහොම සුඛයක් විඳින අවස්ථාවක් ගන්න. ඒ වෙලාවේදී අත්ත වෙලා තියෙන්නේ ඒ වේදනාව. රූපය අල්ලගෙන ඉන්න අවස්ථාවේදී ඔන්න අත්ත වෙලා තියෙන්නේ ඒ රූපය මට. මගේ රූපය අල්ලගෙන ඉන්නකොට කාමයේ ඇතුළත පවතිනකොට ශරීරය සම්බන්ධයෙන් ඔන්න අත්ත ඇවිල්ලා මේ ඇතුළත තියෙන ඒ රූපය. මේකට බාහිර වස්තුවක්. එතකොට අපි ඒකට කියනවා අහිංකාරය කියලා. බාහිර වස්තුව දිහා බලලා ඒ වස්තුව මම මගේ කුකුලා මගේ බල්ලා මගේ කාර්යක කියනකොට අන්න මට තව දෘෂ්ටියකට යනවා. එතකොට තමයි මමංකාරය. අහංකාරයි අහිංකාර මමංකාර කියලා කියනවා. ඒ දෙක තමයි මේ අත්ත වෙලා තියෙන්නේ. එහෙමනසක් අත්තේක් ඇතුලේ නැහැ. ඒක නිසා හෙව්වට හම්බ වෙන්නේ නැහැ. මොකද හදන දෙයක් විතරයි උතන තියෙන්නේ. ඒ කියන්නේ පවතිනා වූ හිම දෙයක් නෑ. දැන් මෙහෙම කෙනෙක් ඉන්නොයි කියලා හිතාගෙන දැන් මම ඒකට ඇලිලා. බලන්න මං කොච්චර මෝඩද කියලා. සුඛ වේදනාවක් විඳ අර පුද්ගලයෙක් ආවා. ඒ පුද්ගලයාව මම දැක්කා. ඒ දැක්කයින් පස්සේ දැන් මොකද උනේ? මගේ පරණ දෙයක් ඇවිස්සලා මට ඔන්න මගේ සුඛ වේදනාවක් හැදිලා තියෙනවා. ඒ සුඛ වේදනාව විඳින වෙහෙති මට තේරෙනවා මං ඉන්නවා කියලා. මට සකස් වෙච්ච දෙයක් තියෙනවානේ. මට දැනෙන දෙයක් තියෙනවා. කවුද කියන්නේ නැති කියලා. මට දැනීමක් තියෙනවා. හැබැයි මං නොදන්නේ මේක සකස් කළාය කියන එක විතරයි. සකස් කළාය කියලා දකින්නේ නැතුව දැන් මං එක්කෙනෙක් ඉන්නවා කියලා මං එයාට ඇලෙනවා. අත්වාදු උපාදානෙ. රූපය අල්ලගෙන ඉන්න අවස්ථාවේදී ඔන්න මට දැනෙනවා මං ඉන්නවා. මං ඒකට ඇලෙනවා. එකක් හදාගත්තා ඒකට ඇලුනා. වේදනාව තියෙනකොට වේදනාවට බල්ලගත්තා මම මේකට ඇලුනා. එතකොට බලන්න හොඳට මේ සකස් කිරුපු දෙයකට තමයි මේ මම ඇලිලා ඉන්නේ. ඒකට තමයි මේ අත්වාදු වෙලා තියෙන්නේ.
දැන් මේ අනිසේ ડોක්ටර් අරමුණු එනේන වෙලාවට නේ දැන් මේ සංස්කාරයන් කරන්නේ. දැන් මම කිර කෙනෙක් ඉන්නන අරමුණක් අවශ්‍ය නැතුව
මේ මම මම පර්මනන්ට් නේ එමනම් මම කියන කෙනෙක් ඉන්නවා නම් මම ඔය මුකුත් නැ මම වයසට යන්නේත් නැ එහෙම. එතකොට දැන් මේ අත්වාදු උපාදානිය නිසා අවිජ්ජා යෝගී කියන එක ඇති වෙනවා. අවිද්‍යාව කියන එක. ඔය අවිද්‍යාව කියන එක මොකද්ද දැන් බලපෑවේ? කර්ම 12ක් බලපෑවා. මොනවද කර්ම 12? අසුබේ සුබයි කියලා සංඥා, චිත්ති, දෘෂ්ටි. දුක්ඛේ සුඛයි කියලා සංඥා, චිත්ත, දෘෂ්ටි. අනත්තේ අත්තා කියලා සංඥා, චිත්ත, දෘෂ්ටි. අනිත්‍යේ නිත්‍යයි කියලා සංඥා, චිත්ත, දෘෂ්ටි. ඔන්න ඔය 12 තමයි අවිද්‍යාවට පදක්ඨාණිය වෙන්නේ. අවිද්‍යාවෙ තියෙන්නේ ඔන්න ඔය ලක්ෂණයක හොඳට මතක තියාගන්න. භාවනා කරන වෙලාවෙදි කල්පනා කරන්න ඔන්න ඔය දේ මේ අමගේ අවිද්‍යාවයි කියන්නේ මෙන්න මේ 12යි කියලා. හරි වටිනා. ඒක භාවිතා කරන එක. එතකොට දැන් මේක නිසා අවිද්‍යා යෝගේ මේ අවිද්‍යා යෝගේ නිසා ඉදන් සත්‍යාවි දිවේස කාය ග්‍රන්ථේ කියන එක ඇති වෙනවා. මොකද්ද ඉදන් සත්‍යාවි දිවේස කාය ග්‍රන්ථේ කියලා කියන්නේ? ඔගොල්ලන්ට මතක ඇති මේ පපංච කියන එක කොහොල අහලා තියෙනවනේ නේද? මදුපින්ඩේ සූත්‍රයේ හැමෝටම මතකයි. මදුපින්ඩේ සූත්‍රයේ පෙන්වනවානේ මේ පපංචයන් ඇතිවෙනවා කියලා. මේ පපංචයන් තමයි මේ ග්‍රන්ථ වෙන්නේ. තිතෝ පපංචතා ග්‍රන්ථති කියලා කියනවා. තිතෝ පපංචතා ග්‍රන්ථති කියන එක තමයි මේ සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථය කියලා කියන්නේ. මම හදාගත්ත අර දේවල් තියෙනවනේ. මම හදාගත්ත පැකට්ස් ටික තියෙනවනේ නේද? ඒ ටික මම තණ්හා දෘෂ්ටි කියනේවා දැන් මං තණ්හා පැත්තෙන් අර විදිහට ඇවිල්ලා තිනවා දෘෂ්ටි වලින් මම මේ විදිහට ඇවිල්ලා තිනවා දැන් මේක මගේ ග්‍රන්ථ වෙලා දැන් මං කියනවා මේකම තමයි ඇත්ත කවුද කියන්නේ මම නැතේ කියලා මම මේ සුඛ වේදනාව විඳින මොහොතේදී මේ මට දැනෙන්නේ කාටවත් කියන්න බෑනේ මේක නැතේ කියලා ඒක සකස් වුණා කියලා තේරෙන්නේ නැහැ මම මේකට සත්‍යයක් කියලා මම කියනවා කවුද මේක දුකයි කියන්නේ මේක සුඛයි මේක මගේ මේ මං මේ ගෙදර මගේ මේ ඇඟ මගේ දැන් මං හිතාගෙන ඉන්නේ ඒ විදිහ අර මුල අර හොඳ අපි කතා කරපු අර හොඳ ධර්මයන් ඔක්කොම දැන් වැහිලා ගිහිල්ලා ඒව මට එකක්වත් පේන්නේ නැහැ මට පේන්නේ නැහැ මට මේ ජරාව ස්පර්ශ වෙනවා ව්‍යාධිය ස්පර්ශ වෙනවා ඒව මට මොනවත් තේරෙන්නේ නැහැ මං තේරෙන්නේ නැතුව මං මේ විදිහට මේක කල්පනා කරන ඕක වහන්න ඕනේද එතකොට දැන් මේක නිසා මේ ග්‍රන්ථය වෙලා දැන් මට මේක සත්‍ය වශයෙන් මට මේක පේනවා මේක නිසා මේ අවිජ්ජා ආශ්‍රවය කියන එක දැන් මේක මං ගලෝ ගන්නෙ නැහෙනි මේක ගලෝ ගන්නේ නැති නිසා මට ආශ්‍රවය කියන එක ඇති වෙනවා නිතරම මත කියන්න ආශ්‍රවය කියලා කියන්නේ අර ග්‍රන්ථිය ගැටේ ගලෝ ගන්නේ නැතිකම ගැටේ ලිහනවා නම් ආශ්‍රවය නැහැ ගැටේ පවතිනවා දොළ මේක නිසා මට මෝහ සල්ලය කියන එක ඇති වෙනවා. දැන් මට ඇති වෙන්නේ මෝහය. බලන්න අවිද්‍යාව හේතු කොටගෙනයි මට මේ මෝහය ඇති වෙන්නේ. අවිද්‍යාව මුල මෝහය අවසානෙට. දැන් මේ මෝහය නිසා දැන් මට මේ தත්ත්වය ඇති වුණේ මොකෙන්ද? මේ මගේ විඥානය හැදුණේ මොකෙන්ද? සංස්කාරයෙන්. ඒක නිසා මම සංස්කාරය අල්ලගෙන විඥානය පවතිනවා. ඒක තමයි සංස්කාරපුද විඤ්ඤාති කියලා කියන්නේ. දැන් මම මෝහය නිසා අගති ගමනක් යනවා. මෝහයෙන් අගති ගමනක් යනවා. මේ සංස්කාරේ මම කැඩෙන්නේ නැtei කියලා හිතාගෙන අර බය වෙලා හිටියේ මුලින් කැඩෙයි කියලා. කැඩෙන්නේ නැtei කියලා හිතාගෙන මේක පවත්වා ගන්න. ඉතින් මම මේ අගතියට යනවා. දැන් මොකද්ද මේක නිසා මට ඇති වෙන්නේ? පරිදේවේ. අයි මොකද්ද මේ සංස්කාරේ අපි කිව්වා තියෙන්නේ මොනවද? ශෝක කරන ස්වභාවය. ශෝක කරන ස්වභාවයෙන් හැදෙන්නා වූ විඥාණය දැන් අපි හොන්න හොඳ පැත්තට යනවා දැන්. ශෝක කරන විඥාණය ශෝක කරන සංස්කාරය නිසා හැදෙන්නා වූ ශෝක සහිත වූ විඥාණය ඒකේ තියෙන්නේ මොන ගතියද? හඬාවැල පෙන ගතිය. ශෝක කරනවා නම් හඬාවැල පෙනවනේ. ආන්නේ විදිය තමයි තියෙන්නේ. පරිදේවි කියන එක ඇති වෙනවා. එතකොට දැන් අපි දැන් අපිට පේනවා මේ ආහාර හතරෙන් ගිහිල්ලා අපි දැන් කරුණු 8ක් බැලුවයි කියලා දුක්ඛ සත්‍යේ. හරිද? ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව කියන එකට එනකන් අපි ආවා. පැහැදිලිද? එතකොට මේක හොඳට තේරෙනවා නම් ගොඩාක් දේවල් ඕගොල්ලෝ අවබෝධ කරගන්නවා. භාවනාවේදී මේක මේ විදිහට මේ කියන දේ Tamanට වැටහෙනවා නම්.
එතකොට මෙතන මේ පටිච්ච සමුප්පාදය
මේක පටිච්ච සමුප්පාදයක්. තන්නේ පටිච්ච සමුප්පාද එකක් නෙමෙයි 80ක් තියෙනවා කියලා කියනවා. මේක මේ රහතන් වහන්සේ දුන්නේ මේ පටිච්ච සමුප්පාදය. මේක කොහෙවත් පොතක නැහැ. මේව යට 12 මේ විදිහට හැදෙනවා කියන එක.
කරකි ඇවිල්ලා පටිච්ච සම්පාදේ.
තනි කර පටිච්ච සම්පාදේ. එතකොට දැන් මේ පරිදේවිය තියෙනවා. දැන් මං හඬා වැළපුණාම මොකද්ද මට තියෙන ගතිය? මම අඬා ඉන්නවා නම් මොකද්ද මට තියෙන්නේ? මම වෙහෙසටපත් වෙනවා නේද? කඳුළු වෙනවා, හොටු වෙනවා, ඔය විදිහට නේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි උපායාසය කියන එක දැන් මේකට ඇති වෙනවා. දැන් එතකොට පේනවද? පළවෙනි කොටස් හතරෙන් ජාති ජරා ව්‍යාධි මරණය තමයි මට හේතු වුනේ මේ දුක්ඛ දෝමනස ශෝක පරිදේවයන්ට යන්න. දුක්ඛ දෝමනස ශෝක පරිදේවයන්ට ඇති වුණායින් පස්සේ මම දැන් උපායාසය කියන එක මට ඇති වෙනවා. මම හඬා වැළපෙනවා. මම මේ තරම් දුකක් විඳිනවා කියලා හිතන්න බෑ. මේ තරම් දුකක් දැන් එකක් මට ඕනි, හතක් මට ගහනවා. එකක් ඕනි මට, හතක් ගහනවානේ. මොනවද හත? ජරාව මට පහර දෙනවා, ව්‍යාධිය, මරණය, දුක්ඛ දෝමනස ශෝක පරිදේව. එතකොට දැන් මේ උපායාසය තියෙනවා. දැන් බලන්න මේකත් මේ රහතන් වහන්සේ පෙන්නේ ওই ජාතියයි දුක්ඛයයි ඔයගොල්ලෝ බැලුවොතින් මට ඕනි ජාතිය මට ඇති වෙලා තියෙන දුක්ඛේ නම් මොකද්ද මට තියෙන්නේ? මට ඕනි ජාතිය මට ඇති වෙලා තියෙන්නේ දුක්ඛේ. මං කියනවා ප්‍රිය දේවල් වලින් මං වෙන් වුණායි කියලා නේද? ප්‍රීහි විප්‍රයෝගය පේනවාද?
එතකොට ડોක්ටර් සමාවෙන්න මේ අර තමන් කැමතියකින් වෙන්නීම නෙමෙයි මෙතන තියෙන්නේ. ඒකත් අයිති.
ඒවත් අයිති.
නමුත් මේක ලොකු දෙයක්.
මේක තමයි ලොකුම
දේ. උඩින් බලන උසම දේ, උසස්ම දේ බලනකොට මේකයි.
මේක තමයි වැදගත්ම දේ. අවබෝධ කරගත යුතු දේ මේකයි. අර වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. ඔව්, ඉතින් ඒව පොඩි දේවල් නේ. දැන් මේ මම කල්පනා කරනවා දැන් ඔය කවුද නැති වුණායි කිව්වනේ. අපි හිතමු කවුරු හරි නැති වුණායි කියලා. මෙයා නැති වුණාම මොකද? මේ ඇන්ටි නැති වුණාම අර අනිත් ඇන්ටි ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ නේ. අයි ඇන්ටි ගියා වෙන ඇන්ටි කෙනෙක්. තව අල්ලපු ගෙදර මනුස්සයෙක් ඇන්ටි වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේකයි ලොකු ප්‍රශ්නේ. මම ආවේ ඇන්ටි හොයාගෙන නෙමෙයි. මම ආවේ මේක හොයාගෙන. මේකේ ඇති වෙච්ච ප්‍රශ්නෙට තමයි මම මේ අඬන්නේ වැළපෙන්නේ. මේ අනිත් අය නෙමෙයි. හිතන්න එපා මේ කවුරුවත් මේ තව කෙනෙකුට ආදරයකින් මේකෙන් තියනවා කියලා. ආදරේ, කරුණාව, ඒ වගේ දේවල් දැන් අම්මා කෙනෙක් දරුවෙකුට ආදරෙන්නේ නැති කියලා කියන්නේ නැහැ. නමුත් මේ දරුවෝ අපිට ඕන තරම් හිටියා අතීත භවවල. මෙරි මෙරි ඒගොල්ලෝ ගියා අඬනවලු දැන් ඒගොල්ලෝ නැති කියලා. ප්‍රාර්ථනා කරනවද? නැහැ. හැබැයි මේක මට ඕනේ. මේක තමයි මගේ ලොකුම දේ. එතකොට නිතරම හිතන්න මේකට තමයි මගේ මේ ලොකු සෙල්ලම වෙලා තින්නේ. අනිත් අය මගේ මේක පවත්වන්න උදව් උපකාර වෙන අය. මට මේ මගේ කැමැත්ත තියෙනවානේ. මගේ ආසාවන් උදුසත් කරගන්න. ඒවට මේ උදව් උපකාර වෙන කට්ටිය විතරයි ඒක. එතකොට මේ මම මූල් කරගෙන මේ මගේ කාරලගෙන තමයි මම මේ කතා කරන්නේ මේ අනිත් අය. මෙහෙමයි කියලා. අරගොල්ල නැති උනායි කියලා මට ප්‍රශ්න නැහැ. මේ රහතන් වහන්සේලා දකින්නේ මේ වගේ ලොකු ධර්මයක්. විශාල ධර්මයක් මෙතන. එතකොට දැන් බලන්න මේක හරහට මේක ලස්සනට යනවා. මේ ජාතිය නිසා මට ජාතියේ දුක්ඛය කියන එක මම ওই නිල් පාටින් ඇඳලා තියෙන ලයින් එකක් ගහලා ජාතියේ දුක්ඛය. ජාතිය මට ඕනි දුක්ඛයයි මට ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා මම කියනවා ප්‍රියංගෙන් වෙනස් වුණායි කියලා. දැන් මට එක පැත්තකින් පේනවා මට ප්‍රියංගෙන් මං අයින් වුණා නම් මට ඉතුරු වෙලා තියෙන්නේ අප්‍රිය දේ තමයි සම්ප්‍රයුක්ත වෙලා තියෙන්නේ. ඒක එක පැත්තකින් කියනවා. අනිත් පැත්තෙන් පේනවා ජරාවයි දුම්නසයි කියන දේවල් නම් මට ස්පර්ශ වෙන්නේ. පේනවද ඒ ලයින් එක? ජරාවයි දුම්නස නම් මට ස්පර්ශ වෙන්නේ. එහෙනම් මට අප්‍රියෙන් තමයි සම්ප්‍රයුක්ත වෙලා තියෙන්නේ කියලා. ඊළඟට මට පේනවා දැන් අප්‍රියන් නම් සම්ප්‍රයුක්ත වෙන්නේ. දැන් මට මේ දක්වා වූ කරුණු ඔක්කොම ටික මොනවද? එපා ඒවා. ජාතිය විතරයි මට ඕනි. අනිත් කාරණා ඔක්කොම මට එපා. මතක තියාගන්න ජාතිය කියන්නේ මම ඡන්දයෙන් අගතියට ගිහිල්ලා මම කැමැත්තෙන් හදාගත්ත දේ. එච්චරයි මම ගියේ. අනිත් ඒ ඔක්කොම මට ද්වේෂේ, බය වෙලා අරවා මේ වෙලා තියෙන ප්‍රශ්න ටික. එතකොට දැන් මෙතන අපිට වෙනවා අප්‍රියං සම්ප්‍රුණයි මේ කරුණු මේ දක්වා දැන් මේ ටික ඔක්කොම මට වද දෙන කරදරකාරී මගේ විඥාණී පවත්වා ගන්න බැරි දේවල් මේ තියෙන්නේ. දැන් අපේ විඥානේ මට මේ ශරීරයට යවලා පවත්වා ගන්න බෑ. ළමයි අම්ම කෙනෙකුට ළමයෙක් ඉපදෙනවා නේද? ඉපදුනාට පස්සේ ඒ අම්මට කොච්චර වෙහෙසෙන්න වෙනවද මේ ළමයා ගැන? තමන්ගේ ශරීර සෞඛ්‍යයට පුළුවන් ද මේ අම්මට මේ ගත කරන්න? ලෙඩ වුණත් ළමයා බලා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ විඥානීට ආපහු මෙතෙන්ට ඇවිල්ලා මේකත් එක්ක ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අර අම්මා හරියට වයසට යන්නේ ඉක්මනින්. ආන්න දැන් මේ වැඩ කරන තාත්තා යන්නේ වැඩට යනවා මහන්සි වෙනවා මහන්සි වෙනවා. මේ අතපය තුවාල වෙලත් අර පොලෝ කපන මිනිස්සයා ඒක කරන්නේ නේද? ශරීරයටවත් මේ මිනිස්සයාට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේක පවත්තන් බලන්න මේ ඕගයන්ගේ යෝගයන්ගේ තියෙන ප්‍රශ්නේ. ඒ තරම් දරුණේ මේක. එතකොට දැන් එක කාරණයක් ඕනි නමුත් අනිත්‍යවට බැහැ. දැන් ඕක තමයි හොඳට තේරුම් ගන්න. අපි මේ අසනීපුණාම දොස්තර මහත්තයා මොකද්ද කියන්නේ? රෙස් කරන්න කියනවා. එතකොට මොකද වෙන්නේ? අනිත්‍ය ඔක්කෝම් පැත්තකට දැම්ම. දැන් ඔන්න මේකත් එක්ක එයා ඉන්නවා. විඥාණය මේක පවත්තන. ඔය අපිට පවත්තන්න බැරි හේතුවක් තියෙනවා මේ විඥාණේ. ඒක හේතු දෙකක් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. ආපහු මෙතෙන්ට එන්න බැරි කාරණා තියෙනවා. ඔය හුස්ම ගැනීම පිට කිරීම ආදී වශයෙන් ගොඩක් කාරණා එතන තියෙනවා. අපි වෙලාව තිබුණොත් ඒක බලමු. එතකොට දැන් මේ විදිහට බැලුවාම දැන් අපිට පේනවා මේ ව්‍යාධියයි ශෝකයයි ස්පර්ශ වෙලා මං කියනවා මේ යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියන එක ඒ පැත්තෙනුත් මට එනවා. මට ඕනි දේ නෙමෙයි මේ තියෙන්නේ. දැන් මං කල් කියනවා අනේ මම ලෙඩ නොවන පුද්ගලයෙක් වෙනවා නම් අනේ මම ලෙඩ වෙනවා. එතකොට මට ලෙඩේ තමයි පේන්නේ.
හරි ඒක තේරුම මොකද යම් පිච්චන් නලබති?
දැන් මං ජරාවටපත් වෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ මං ජරාවටම වෙන පුද්ගලයෙක් වෙනවා නම් කියලා. එහෙම හල්කෙතින් හිතක් තියෙනවා. ඒ වුණාට ඒකෙන් එහෙම වෙන්නේ නැහැ. ජරාවට යනවම ලෙඩ වෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ මම ලෙඩ නොවන පුද්ගලයෙක් වෙනවා නම් කියලා. මරණයටපත් වෙන පුද්ගලයා වෙනවා අනේ මම නොමරන පුද්ගලයෙක් වෙනවා නම් කියලා. දුක්ඛය ඇති වෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ මට දුක්ඛ ධම්මාවක් නැත්තම් කියලා. ওই විදිහට මේ ඔක්කොම කරුණු ටික මම කියනවා අනේ මෙහෙම නොවනවා නම් කියලා. එතකොට දැන් මේක තමයි මේ යම් පිච්චන් වලපති තම්බි දුක්ඛං කියලා කියන්නේ. දැන් මේ 12ම තමයි සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා තථාගතයන් වහන්සේ කෙටියෙන් කිව්වා. දැන් මේ ඔක්කොම ටික රූප වේදනා සංඥා සංස්කාර විඥාන නේද? රූපය අල්ලගත්තා, වේදනාව අල්ලගත්තා, සංඥාව සංස්කාරේ විඥානේ. මේ පහම අල්ලගෙන හිටියා, පහම අල්ලගෙන ඉන්න එක දුකයි කියන එකයි මේ පෙන්වන්නේ. එතකොට මේකේ තියෙනවා මේවා වැටෙන විදිහක්. එක එක විදිහට දැන් ඕගලන්ට පෙනී භාවනා කරන්න ගත්තොතින් හොඳට එක එක ආකාරයට මේ එලි වැටෙන විදිහ තියෙනවා. දැන් බලන්න මේ ඉරි ගහලා තියෙන්නේ මේ මෙතන ඉඳන් මේක මේ එක ට්‍රයැන්ගල් එකක් තියෙනවනේ. මෙතනින් උඩ ජාතියයි මනෝ සංචේතනාවයි සම්බන්ධ වෙලා මෙතනින් උඩ මේ පැත්ත තියෙනවා නේද? ඒ මට ඕනි පැත්ත. බලන්න Tamanට ඕනි පැත්ත නේද තියෙන්නේ කියලා. ඔය ව්‍යාපාද කාය ග්‍රන්ථියට එහෙම උඩින් ඕතනේ සම්බන්ධය පේන්නේ. මට ඕනි මේ සීලබ්බත උපාදාන භව යෝගයේ දුක් මේ සුඛයි කියන එක ඒව ටික ඔක්කොම මට ඕනි. මේ පැත්තේ තියෙන ඔක්කොම මං කැමති ඒවානේ මේ තියෙන්නේ. කාමය, කාම යෝගය ඔක්කොම දේවල් ටික මම කැමති ඒවල් ටික නේද? බලන්න මේ එළිය වැටෙන හැටි ඔය විදිහට. මගේ මේ චේතනාවෙන් මම මේක කරකෝ කරකෝ පවත්තනවා. හිතන්න බලන්න මෙතනින් මේ චේතනාවට ලණුවක් දැම්ම මේ ලණුව මෙතනයි මෙතනයි ගැට ගහලා මේක කරකවනවා වගේ තමයි.
ඩොක්ටර් කියන්නේ දැන් මේක මනෝ සංචේතනාවෙන් ඇති වෙලා ඒක ඉවර වෙන්නේ එතකොට මේ රාගසල්ලෙන්ද
ඉවරයක් නැහැ.
නෑ
මට කැමති විදිහට කරකවන්න
පුළුවන්. ඒ ට්‍රයැන්ගල් එක කොතනින්ද මේ පැත්තෙන්?
මේ තියෙන ට්‍රයැන්ගල් එක
කබලික.
කබලෙන් කා ආහාරේ මනෝ සංචේතනාවට නිකන් ඉර යන්නවා. එතන ඉඳන් මේ මෙතන මේ ජාතිය චන්දරාගී චන්දිය අගතිය කියන එක තියෙනවා. ජාතියත් ඒකට එළිය වැටෙනවා. ඔය ඕක මෙතනින් ලියන්නේ කියන එකත් රහතන් වහන්සේගේ මට ලියනකොට මුලින් කිව්වක් හේතුව කිව්වේ නැහැ. පොඩ්ඩක් මේ පැත්තට වෙන්න ලියන්නේ කිව්වා. කියන නිසා මම මේ විදිහට ලිව්වා. ඊළඟ සුමානී විතර භාවනා කරනකොට තමයි මේක පෙන්නේ. මේ පොඩ්ඩ උගන්නන්නේ. ඉතින් හැබැයි මට කියන්න වෙනවා ඕගොල්ලන්ට කියනකොට මට කියන්න වෙනවා ඔක්කොම ටික. මේක චුට්ට චුට්ට කරනවා නම් හරිය වටිනවා. අපිට එහෙම වෙලාවක් නැහැනේ. ඒක නිසා මේ ඔක්කොම දෙන්නේ එක මතක තියාගන්න කරගෙන බලන්න. එතකොට දැන් මේ මම මේ මෙතෙන්දි මම දැන් ඕගලන්ට මෙතන ගොඩාක් කාරණා කිව්වා. ඒ රාතන් වහන්සේ මට උගන්වනකොට මට පෙන්වන්නේ මේ පළවෙනි දවසේ පෙන්වන්නේ මේ 3යි මේ 2යි 5. භාවනාවේදී පැයක් තිස්සේ මේ 3යි මේ 2යි. ඒ කියන්නේ ජාතිය දුක්ඛේ උපායාස දෝමනස්ස ප්‍රීහි විප්පයෝගය. උදාහරණ සහිතව එකින් එකට පැහැදිලි කරනවා ඒ විදිහට. එතකොට ඒ කියන්නේ විශාල කාලයක් අපි මේකට ගත කරන්න ඕනේ. බලන්න රහතන් වහන්සේ පැයක් මාත් එක්ක මේක මේ උගන්වු ගන්න ඉන්නවා කියන එක පොඩිද? ලෝක 26කට සේවය කරන ওই රහතන් වහන්සේලා. එතකොට මෙහෙම කාලය ගත කරගෙන මෙහෙම කියලා දෙන කොච්චර කරුණාවක් තියෙන ඕනේද නේද? එතකොට දැන් මේක මේ විදිහට බලන්න මේකේ මේ විදිහට එලි වැටෙනවා තියෙනවා මේ පැත්තට. මේ විඥාන ආහාරය එනකොට මේ පැත්තට මේ විදිහට එලි වැටෙනවා තියෙනවා. මේක එක පැත්තක් ඔය විදිහට බලන්නේ. තව පැත්තක් තියෙනවා. මෙතනින් පටන් අරගෙන මේ පැත්තට යනවා තියෙනවා මේ ඇන්ගල් එකට. මේ මේ මෙතනින් මෙහෙම ගිහිල්ලා මේ දෘෂ්ටි ඔය අපි උපනාහය අරෝමීව කරලා මක්කේ පලාසේ කර කර ඉන්නේ. මේ පැත්තෙන් අරගෙන මේකේ කරපුවනවා. මෙතනින් කඹේ තියලා මේ මනෝ සංචේතනාවයි මෙතන දැන් මට මේ දෘෂ්ටිය නිසා මම මේක කරකෝ කරකෝ වෙනවා නිදා ගන්න නැතුව ඉන්නේ උන්නෝක තමයි. තේරෙන්නේ? මට ඕනි මේක ඈ අරයා කියන්නේ මේක කරන්නේ කියලා මට බෑ ඕක කරන්න. මේක කොහමද ඌ ඒව උඩ ඉතින් මේක කරකවන මේ පැත්තට එනවා. මෙහෙම මේකේ කෙලවරක් නැහැ. මම හරියට මේක භාවනා කළා. මේක විවිධාකාර විදිහට පාරවල් තියෙනවා. විවිධාකාර විදිහට අපි දුකම විඳින. මේක කොයි පැත්ත කරකවුවත් මම විඳින්න දුක. සැනසීමක් නම් කොහෙත්ම නැහැ. මේක ඕනම තැනක් දුකයි කියලා හිතන්න. මේක හැම තැනම තියෙන දුකයි. කරකී කරකී දුක්ඛය පේනවා මේකේ කරනකොට. පළක් වෙලාට මේ විඥානී ඉඳන් අල්ලගෙන මේක කරකවනවා. මේක මේ මැද හරින් අල්ලගෙන කරකවනවා. මේකේ පාරවල් තියෙනවා පුදුමාකාර පාරවල් වල සමහර පාරවල් මම ඊළඟේ ඩයග්‍රෑම් එකේ පෙන්වලා දීලා තියෙනවා. දැන්
ડોක්ටර් ඒ විඥානේ කරකවනකොට ඔළුවට ලොකු වේදනාවක්
දැනෙනවා. තියෙනවා.
පුදුමාකාර වේදනාවක් තියෙන විඥානේ කරකවනවා.
දැන් අපි විපල්ලා සහ විපත් මන්ද ડોක්ටර් කී දැනුම අපිට දෙයකට අනේක වාරයක් පින් ડોක්ටර් වෙනුත් මේක මේකෙන් අයින් වෙන්න අපිට මේ විපල්ලා සහ හතරයි එතකොට මේ දුක්ඛානුපස්සනාවයි වේදනානුපස්සනාවයි අපිට අඩුගානේ එක මේකක් පැනගන්න
ඕනේ අපි ඒකට යනවා ඒක තමයි අර කොලේ කොලේ පිළිවෙලට මේක පෙන්නලා ඉන්න කිව්වන්නේ දැන් මම ඊයේ කිව්වේ අපි අර විදිහට කරමු කියලා රහතන් වහන්සේ වෙනස් කළා මේක අදෝදේ. රහතන් වහන්සේ කිව්වා මේක මේ විදිහයි කරන්න ඕන කියන්නේ. ඉතින් ඕගොල්ලෝ හරි වාසනාවන්තයි අද. එතකොට දැන් අපි මේ ආහාර හතර සම්බන්ධයෙන් ඕගොල්ලන් දැන් අපි තේකක් බොනවා හරි මොනවා හරි කරලා අපි මේක ගැන මේ භාවනාව දැන් කරන්න ඕනේ. එතකොට අපි ඊයේ භාවනාවේදී යම් කිසි දෙයක් ඇති කරගත්තානේ. අද භාවනාවේදී මේකේ ඕගලන්ට යම් ප්‍රමාණයකට මතක තියනවද මේ ජාති දුක් උපයාස මෙන්න මේ විදිහට ඇති වෙනවයි කියන එක මේකේ එකක් හරි ගන්න එකක් මතක තියනවනම් ඒ ප්‍රමාණවත් ඒක හොඳට භාවිතා කරන්න දෙකක් තුනක් වෙන ඈ
පල්ලයක
පහල පහල අපි 12
තියනවනේ
ජාති දුක් උපයාස ඒ මේ ක්‍රමයට ඇති වෙනවයි කියලා දැන් අපි ඉගෙන ගත්තානේ මේ කරුණු 40ක් මෙතන තියනවා උඩ පල්ලය 12ක් තියෙනවා එතකොට 52ක් නේද මතක තියාගන්න බෑ ඕගොල්ලන්ට එකපාරට මට නම් 52ම මතකයි එතකොට ඕගොල්ලන් ටික ටිකයි මේක පුරුදු වෙන්නේ මූලික වශයෙන් මේකේ මේ අඩුගානේ පළවෙනි පාර හරිය වැදගත් ඒව නැත්තම් Tamanට තේරෙනව නම් මේ ධම්නස ස්වභාවය තියෙනව නම් මේක අඩුම තරමින් මෙන්න මේක භාවිතා කරන්න මට ස්පර්ශ වෙන්නේ දුක්ඛේ දුක්ඛේ ස්පර්ශ වෙලා මට ඇති වෙන්නේ දෝමනස්සේ මගේ සංඥාවේ තියෙන දෝමනස ස්වභාවය ඔන්න ඔය චුට්ට කළොතින් හරි විශාල දෙයක් ගන්න පුළුවන්. මොකද එතින්දි තමයි මේ දෘෂ්ටි ටික කැපෙන්න පටන් ගන්නෙ. දුක්ඛය ස්පර්ශ වෙලා ඇතිවෙනා වූ දෝමනස්සේ දෝමනස්සේ තියෙන ස්වභාවයේ ඒ සංඥාවේ තියෙන දෝමනස ස්වභාවයේ ඒකෙන් හැදෙන දෘෂ්ටිය තියෙනවානේ. ඒ දෘෂ්ටිය මට පළක් නැහැ කියන එක. මගේ කියලා ගන්න දෙයක් මෙතන නැහැ කියන එක. අන්න ඒක කල්පනා කළා ඒක මගේ නෙමෙයි කියලා මනසින් අතහරින්න. අනත්තා කියන එක භාවිතා කරන්න යන්නේ මේ විදියයි. මේක මගේ නෙමෙයි කියලා මම අතහරිනවා. මේක මට එපායි කියලා මම අතහරිනවා. මම මේක ආපහු ගන්නෙ නෑ කියලා භාවනා කරන මොහොතේ අතහරිනවා. මේකෙන් කියවෙන්නේ නෑ ඕගොල්ලන්ගේ රස්සාව තියෙනවා රස්සාව අතහරිනවා කියන එක. මේ භාවනා කරන මොහොත ඕගොල්ලන්ගේ. ඒ මොහොතේදී මම මේවා එකක්වත් ගන්නෙ නෑ. අන්න ඒ විදිහට මනස පවත්තන්න උත්සාහ කරන්න. මේ විදිහට මේ පටිච්ච සමුප්පාද ධර්මී ඔක්කොම ටික බෑ පුළුවන් තරමක් ගන්න. කොටසක් අරගෙන ඒක කරන්න.